අවශ්‍යයි. එහෙමනම් මහා සංඝරත්නයෙන් අවශ්‍යයි. අපි එහෙමනම් අද මාගන්ධීය සූත්‍රය තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතෙන් පොත්වලදී මාගන්ධීය කියලා අපේ සිංහල පොත්වල මාගන්ධීය සූත්‍රය කියලා කියනවා. කියවලා තිබුණේ නේ. ටිකක් අපි එහෙමනම් කවුරුහරි මුලින් පටන් ගමු නේද? මුල ටික කියවන්න. කවුද කියන්නේ? එනවා නේද? එනවා මදිද? කවුරු හරි මුල් ටික කියවමු බලන්න. පාලියෙන් පවර චිත්තය අස්මා අග්ගාරේ තින සංතාරකං කඤ්ඤත්ත එතකොට මේ වෙනකන් වුණ සිදුවීම මොකක්ද කෙටියෙන්? මේ කාලෙදි භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටියේ කුරු ජනපදයේ කම්මාස ධම්ම කියන නියම් ගමේ. මේ කියද්දි තව මොකක් හරි මතක් වෙනවද? එතකොට සතිපට්ඨාන සූත්‍ර දේශනාවත් සිතකලේ මේ ප්‍රදේශයේ. එතකොට මේ භාරද්වාජ කියන ගෝත්‍රයේ ඉපදුණු බ්‍රාහ්මණයෙකුගේ අග්යාගාරේ තින සන්තහරකේ කියන එකේ තේරුම ගිනිහල්ගේ තනකොළ ඇතිරිල්ලක තමයි. කවුද වැඩ හිටියේ? භාග්‍යවතුන් වහන්සේ. එනවානේ. එතකොට දැන් ඒ කාලේ දැන් භාග්‍යවතුන් වහන්සේට උනත් ඉතින් මේ වගේ දැන් තිනසන්තරක කියලා කියන්නේ ඉතින් මහා ලොකු පහසු ආසනයක් නෙවෙයි. පැහැදිලි නේද? එතකොට ඒ භාග්‍යවතුන් වහන්සේලාගේ ඉතින් ස්වභාවය යම් කෙනෙක් ධර්මය අවබෝධ කරන්ඩ ඒ ගුණධර්ම දියුණු කරලා තියෙනවා නම්, එහෙම නැත්නම් ධර්මය අවබෝධ කරන්න සුදුසු මට්ටමේ කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තොත් කොයිතරම් දුරතැනක් වුණත් අපහසුතා මැද්දේ වුණත් ඒ තැනට වැඩම කරලා ධර්මයේ දේශනා කරනවා. ඒතර මේ ගැන අට කතාවේ තව කරුණු කියවෙනවා. අපි එතනදී බලමුකෝ නේද? හරි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පෙරවරු කාලයේදී පාත්‍ර සිවුරු අරගෙන මේ නියම් ගමට කම්මාස ධම්ම කියන නියම් ගමට පිණ්ඩපාතේ වැඩම කළා. ඊට පස්සේ පිණ්ඩපාතයෙන් පසුව යේන අඤ්‍යතරෝ වනසණ්ඩෝ තේනුපසංකමි දිවා විහාරාය. එතකොට දිවා විහරණය සඳහා එක්තරා කැලෑ ප්‍රදේශයකට වැඩම කළයි කියලා කියනවා. දැන් කාලේ බොහෝ විට කැලෑවක් තිබුණත් කැලෑවට යන්නේ නැහැ. කැලෑවේ ඉඳන් පහසුකම් තියෙන තැනකට එනවා නේද? බොහෝ දිනෙක ස්වභාවය දැන් කාලේ කැලෑ ප්‍රදේශයක් තමන්ට ලැබුණත් ඒක අතහැරලා ජනාකීර්ණ පැතිවලට යනවා. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා වගේ විවේකයේ ඇලුණු උතුමන් වහන්සේලා කොහොමද කළේ? කොයිතරම් වෙන පහසුකම් තිබුණත් ඒතෙන් අතහැරලා විවේකයේ සඳහා අරණ්‍ය වලට වැඩම කළා. පැහැදිලි නේද? හරි. දැන් මේ අරණ්‍ය කියන වචනේ ගැනත් එතකොට අපි කතා කරන්න ඕන. අපි අරණ්‍යක් කියලා නම දාගත්තු පමණින් ඒක අරණ්‍යක් වෙනවද? එහෙම වෙන්නේ නැහැ. එතකොට දැන් සමහර විට ප්‍රධාන නගර මැද නම දාලා තියෙනවා විවේකී භාවනා ආශ්‍රමය අසුවල් අරණ්‍ය කියලා නේද? ඒ වුණාට ඉතින් ඒ විවේකය ලබන්න ලැබෙන්නේ නැහැ ඒ වගේ තැනක. ඒ නිසා බුදුරජාණන් වහන්සේලා වගේ උතුමන් වහන්සේලා ඉතින් ඒ කායික විවේකයක් පහසුවෙන් ලැබෙන මේ වගේ කැලෑබද ප්‍රදේශවලට වැඩිපුර ඇල්මක් දැක්ුවා නේද? භජීවා භගවා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි අප්ප සද්ධානි අප්ප නිග්ඝෝසානි විජන වාතානි. ඔය විදිහට දේශනා කරේ නේද? මනුස්ස රාහසෙජ්ජකානි පතිසල්ලාන සාරූප්පානි. ඒ හේතුව නිසා භගවා කියලා භාග්‍යතුන් වහන්සේට නමත් යෙදුනා. ඒ වචනේ තේරුම එතකොට ඒ වගේ ප්‍රදේශ වලට කැමැත්තෙන් ඒ වගේ ප්‍රදේශ වල වැඩ වාසය කරපු නිසා ඒ ප්‍රදේශවලට කැමති. එතකොට ඒ කැලෑවේ එක්තරා ගසක් මුල තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ හිටියේ. එතකොට මේ කරුණ වලත් අපිට අපේ ජීවිතයට ගත යුතු කරුණු ගොඩක් තියෙනවා මේ ටික කියවද්දී. එතකොට බුදුරජාණන් වහන්සේලා ඇසුරු කරේ, බුදුරජාණන් වහන්සේලා ප්‍රිය කළේ මේ වගේ විවේකී ප්‍රදේශයි. එතකොට අපිත් උත්සාහවත් වෙන්න ඕන ඒ කායික විවේකයක් ඇති කරගන්න. එතකොට මේ මානසික විවේකය ඇති කරගන්න උපකාරක ප්‍රධාන කාරණාවක් තමයි මේ කාය විවේකය කියන කාරණාවත්. ඒ නිසා මේ කාය විවේකයත් අපිට ලැබෙන්න ඕන. ඒ නිසා මේ මිනිස්සුන්ගේ වැඩිපුර ගැවසීමෙන් තොර මිනිස්සුන්ගේ ගැවසීම අඩු මනුස්ස රහසීය කාණ කියලා කියන්නේ මිනිසුන්ගේ රහසිගත කටයුතු වලට සුදුසු. කියන්නේ ඒ තරම් විවේකයි කියන එකයි තේරුම. මිනිස්සු රහසිගත කටයුතු කරන්න එන්නේ මිනිසුන්ගෙන් තොර ප්‍රදේශ වලටනේ, පිරිස නැති පැති වලටනේ. එතකොට භික්ෂුවක් ඇසුරු කළ යුත්තේ වැඩිපුර ඒ වගේ ප්‍රදේශයි. එහෙම නැතුව වැඩිපුර පිරිස එකතු කරගෙන නිතරම ඉරිසත් එක්ක ගැවසෙන කෙනෙක් නෙවෙයි නිවන් අරමුණින් කටයුතු කරන ශ්‍රමණින් වහන්සේ නමක් කියලා කියන්නේ. ඒකත් අපි මේ කාරණාවලදී හිතට දාගන්න අවශ්‍යයි. හරි. එතකොට මේ අවස්ථාවේදී මාගන්දිය පරිබ්‍රාජකතුමා ජංගා විහාරං අනුචංකම මානෝ අනුවිචර මානෝ. මොකක්ද ඒකේ තේරුම? මොකද්ද ජංගා විහාරය කියලා? එතකොට මේ කියන්නේ අර තමන්ගේ ව්‍යායාමයක් විදියට සමහර විට අපි ටිකක් ඇවිදින්නේ ඒ විදියට ඇවිදිමින් කියන එකයි. ඒ විදිහට ඇවිදිමින් අර කලින් කියපු වාග්යතුන් වහන්සේ වැඩ සිටිය භාරද්වාජ බ්‍රාහ්මණතුමාගේ ගිනිහල්ගේ ඒ තනකොළ ඇතිරිල්ල පනවලා තිබ්බ තැන, ඒ පැන වූ තනකොළ ඇතිරිල්ල දැක්කා ඒ ඇවිදගෙන යන අතරේදී. එහෙම දැකලා මේ බ්‍රාහ්මණතුමාගෙන් මෙහෙම අහනවා, කාගෙද මේ අතුරලා තියෙන තනකොළ ඇතිරිල්ල? මේක ශ්‍රමණේකට සුදුසු ඇතිරිල්ලක් වගේ, ශ්‍රමණේක් පරිභෝග කරන ඇතිරිල්ලක් වගේ පේන්නේ නම් කියලා ප්‍රශ්නයක් අහනවා. ඊට පස්සේ ඒ බ්‍රාහ්මණතුමා මතක් කරනවා, මාගන්ධිය මේ ශ්‍රමණ භවත් ගෞතමීන් වහන්සේ ඉන්නවා, ශාක්‍ය කුලයෙන් පැවිදි වුණ. අන්න ඒ ශ්‍රමණ භවත් ගෞතමීන් වහන්සේගේ මෙන්න මේ විදිහේ කීර්තිරාවයක් පැන නැගිලා තියෙනවා. කොහොමද? ඉතිපිසෝ භගවා රහං, ওই විදිහට. අන්න ඒ ශ්‍රමණ භවත් ගෞතමීන් වහන්සේගේ ආසනය තමයි මේ පනවලා තියෙන්නේ. ඒ ශ්‍රමණ භවත් ගෞතමීන් වහන්සේගේ පැන වූ ආසනය තමයි මේ තියෙන්නේ කියලා මතක් කරනවා. පැහැදිලිද? ආ. ඒතර මෙතන ව්‍යාකරණ කාරණාව එහෙමත් අහන්න තියෙනවා. මේ මොකක්ද වචනේ හැදෙලා තියෙන්නේ කොහොමද? කවුද කියන්නේ? කවුරු හරි කැමැත්තෙන් කියමු ඉක්මනට. කොහොමද පද වෙන්වීම? නෝ අයන්ද? තව කවුරු හරි කියමු බලන්න. සුමනසාරායස්ම. නු අයන්. සංගාලෝකායස්ම. නු අයන් නේද? නු දන අයන්. සූත්‍රය මතක ඇති. වමෝදු වං ඕ ඌ අන්තානං නේද? වං ඕ ඌ අන්තානං. එතකොට නෝ අයන් කියලා තිබුණත් මෙහිම හදන්න පුළුවන් ඒ සූත්‍රයෙන්ම. මෙතන ඒ වුණාට නු අයන්. නු කියලා කියන්නේ එතකොට ප්‍රශ්නාර්ථ නිපාතයක් නේ. එතකොට කස්ස නු අයන්, ඔය විදිහටයි ප්‍රශ්නය. කාගෙද මේක? කාගෙද මේ කියන එකයි තේරුම. මේ ටික මොන විභක්තිද? ඇයි මොන හේතුව නිසාද මේ මේක ද්විතියා වුනේ? කවුද? අමත ගවීති ආයස්ම. මෙතන තේරුම කොහොමද අපි කිව්වේ? ඒ භාග්‍යවතුන් වහන්සේගේ මේ විදිහේ කීර්තිරාවයක් පැන නැගුණා කියලා තියනවා නේද? පමෝදිතායස්ම. දැන් මතක් වුණාද? කම්මප්පවචනීය යුත්තේ නේද? එතකොට මේ અભි උපසර්ගය තියෙන නිසා මෙතනදී මේක ද්විතියාවෙන් යෙදෙනවා. කම්මප්පවචනීය නිසා නේද? ආ, ඒව ගැන අපි පසුව කතා කරමු. රූප සිද්ධිය කතා කරන කාලෙක නේද වැඩි විස්තර. තොර දැනට මතක තියාගන්න ඕන මේකේ අපි අර්ථ කියන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ මෙබඳු කීර්ති රාවයක් පැන නැගුණේය කියලයි. පැහැදිලි නේ? හරි. ලෝකවිදු කියන එකේ කාර්ත්‍යයක් කියමු බලන්න. කවුද? රුචිර ධම්මායස. එතකොට මේ ටික අපි කලින් මතක තියාගන්න කියලා පිළිසර කිව්වනේ නේද? එතකොට ප්‍රධානවම එතකොට ස්කන්ධ ආයතන ධාතු ලෝකයන් පිළිබඳව අතරක් නැතුව ඉතිරියක් නැතිව අවබෝධ කරගත්තු නිසා. එතකොට සත්ත්ව ලෝක සංඛාර ලෝක ඕකාස ලෝක කියලා ගත්තත් ඒකත් හරි. පැහැදිලි නේද? හරි. හරි. එතකොට මෙන්න මේ විදියට ඒ භාග්‍යතුන් වහන්සේගේ මේ කීර්ති රාවයක් පිරිස අතරේ පැතිරිලා තියෙනවා කියලා මතක් කරනවා. කවුද මතක් කරන්නේ? ඔව්, මේ භාරද්වාජ බ්‍රාහ්මණතුමා. කාටද? මාගන්ධිය පරිබ්‍රාජකතුමාට. හරි. ඊට පස්සේ බොහොම සතුටු වෙනවද? මේ මාගන්ධිය බොහොම සතුටු වෙනවද ඒ ගැන ඇහුවම? එහෙමනම් මේ ටික කියමු බලන්න. ඉතුරු ටික කවුද කියන්නේ? අමතක වී සියස්ම මෙතන ඉඳන්. හරි.
දුද්දිට්ඨං වත ගෝ භාරද්වාජ අද්දසාම දුද්දිට්ඨං වත ගෝ භාරද්වාජ අස්සමා අද්දසාම යේ මයං තස්ස ගෝ ගෝතමස්ස ගුණ පුණ සෙය්‍යං අද්දසාමාති රක්කස්සේතං මාගන්ධිය වාචං රක්කස්සේතං මාගන්ධිය වාචං බෞවි තස්ස ගෝතමස්ස කත්තේ පණ්ඩිතාපි බ්‍රහ්මණ පණ්ඩිතාපි ගහපති පණ්ඩිතාපි ශ්‍රමණ පණ්ඩිතාපි අභිප්පසන්නා විනීතා අයියේ ඥායේ ධම්මේ කුසලේති සම්මුඛාචේති මයං බෝ භාරද්වාජ දං තං භගවන්තං ගෝතමං පස්සෙයාම සම්මුඛාපි නං වදෙයාම
භූනහු
සමනෝ ගෝතමෝති කිස්ස තං කිස්ස හේතු එවං හි නො සුත්තේ ඕචරති සචේ තං බෝ මාගන්ධියස්ස
අගරු
ආරෝචයාමි තං සමනෝ ගෝතමස්සාති අපොස්සුකෝ බවං භාරද්වාජෝ උත්තෝව තං වදෙයාති.
එතකොට කොහොමද දැන් ඒ භාග්‍යතුන් වහන්සේගේ ආසනය කියලා දැනගත්තයින් පස්සේ මොකද්ද කියන්නේ? දුද්දිට්ඨං වත භෝ භාරද්වාජ. භාරද්වාජ නොදැක්ක යුත්තක් දැක්කි. නරක දෙයක් මම දැක්කේ. දැන් දෙවතාවක් කියනවා මේ විදියට. භාරද්වාජ බොහොම නරක දෙයක් දැක්කේ. ඒ භවත් ගෞතමයන් වහන්සේගේ ආසනය දැක්කනම් දැක්කේ ඒක බොහොම නරක දැකීමක් කියලායි කියන්නේ. එතකොට භූනහු කියලායි වචනේ හැදෙන්නේ. එතකොට ඒ වචනේ හැදෙන විදියත් ඉස්සරහට විස්තර කරනවා. පේනමැති වචනය හැදෙන විදිය ඒවත් දැනගන්න ඉන්න එක හොඳයි. භූණං උච්චති වඩ්ඨිතං, ඒ කියන්නේ වෘද්ධියට කියන නමක් තමයි භූණ කියලා කියන්නේ. ඒ භූණං හන්තිති භූණහු කියලායි වචනේ හැදෙන්නේ. හන්ති එහෙම නසනවා කියන අර්ථයෙන් තමයි හු කියන වචන. එතකොට හන්ති කියන හන ධාතුවෙන් තමයි එතකොට වචනේ හැදෙන්නේ භූණහුනෝ. එතකොට වෘද්ධිය නසන්නා කියන එකයි තේරුම. පැහැදිලි නේද? දියුණුව නැති කරන්නා, වෘද්ධිය නසන්නා, දියුණුව නැති කරන්නා කියන අර්ථයෙන් තමයි භූණහු කියන වචනය යොදලා තියෙන්නේ. එතකොට මේ බොහොම සතුටින්ද මේ ටික කියන්නේ. මේ දියුණුව නැති කරන්නා වූ, වෘද්ධිය නසන්නා වූ ඒ ශ්‍රමණ භවත් ගෞතමයන්ගේ ආසනේ නම් මන් දැක්කේ, මේක බොහොම නරක දැකීමක් මන් දැක්කේ කියලායි කියන්නේ. පැහැදිලි නේද? ආ, අපි ඉස්සරහට බලමු මොකද එහෙම කිව්වේ, ඇයි එහෙම දියුණුව නැසන කෙනෙක් කියලා භාග්‍යතුන් වහන්සේට කිව්වේ කියලා. ඉතින් එහෙම කිව්වම ඒකට සතුටු වෙන්නේ නැහැ අර බ්‍රාහ්මණතුමා. එතුමා කියනවා ඒ වචනය එහෙම කියන්න එපා, ඒ වචනේ රැක ගන්න කියලා කියන්නේ. එහෙම කියන්න එපා, එහෙම කියන්න එපා කියලා අපි කියන්නේ සාමාන්‍යයෙන්. කටපරිස්සම් කර ගන්න කියලා සාමාන්‍ය සිංහලෙන් කියන්නේ. ආ, ඒක තමයි මේ කියන්නේ. රක්කස්සු ඒතං මාගණ්ඩිය වාචං. කටපරිස්සම් කර ගන්න කියලා කියනවා. බොහෝ ක්ෂත්‍රීය පඬිතයෝ නුවණැත්තෝ බ්‍රාහ්මණ කුලයේ, ගෘහපති කුලයේ සහ ශ්‍රමණ නුවණැති බොහෝ පිරිසක් ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ පැහැදිලා කටයුතු කරනවා කියලා මතක් කරනවා. ඒ නිසා කට පරිස්සම් කරගන්න එහෙම කියන්න එපා කියන එකයි කියන්නේ. ඒ කිව්වම මොකද කියන්නේ? හොඳයි හොඳයි, එහෙනම් මං එහෙම නොකිය ඉන්නම් කියලාද කියන්නේ? එහෙම කියන්නේ නැහැ. මොකද කියන්නේ? සම්මුඛාචේති මයං භෝ භාරද්වාජ තම් භවන්තං ගෝතමං පස්සෙයාම සම්මුඛාපි නම් වදෙයාම කියලා කියනවා. මට මූණට මොන ගැහුණත් බුදුරජාණන් වහන්සේව මම මේ ටික හොම්ම කියනවා. පැහැදිලිද? ඒ විදිහටයි කියන්නේ. ඒ මොකද ඉතින් අපේ සූත්‍රයේ අපේ ඉගැන්වීමට අනුව ඒ විදිහට පැමිණිලා තියෙනවා. කොහොමද? ඒ භාග්‍යතුන් වහන්සේ යමක් යම් විදියකට උගන්වනවාද, ඒ ඉගැන්වීම දියුණුව නැති කරන ඉගැන්වීමක්. එහෙම නැත්නම් වෘද්ධිය නැසනමයි කියලා කිව්වේ දියුණුව නැති කරන ඉගැන්වීමක් කියලායි දැන් මේ කියන්නේ. ඊට පස්සේ මේ බ්‍රාහ්මණතුමා අහනවා, ඉතින් ඔබතුමාට මේක බරක් නැත්නම් මම මේ කාරණාව භාග්‍යතුන් වහන්සේට මතක් කරන්නද? මොකද්ද දැන් මේ ඇති වුණ කතාබහ භාග්‍යතුන් වහන්සේට එහෙනම් මතක් කරන්නද ඔබතුමාට ගැටලුවක් නැත්තම් කියලා. ඊට පස්සේ කියනවා, ඒ ගැන එච්චර හිතන්න එපා, මම කිව්වා කියලාම කියන්නකෝ. මම මෙහෙම කිව්වා කියලාම කියන්න. අප්පසුක්කෝ භවං භාරද්වාජෝ වුත්තෝවනං වදෙයියාස් වදෙය්‍ය. එතකොට අප්පසුක්කෝ භවං භාරද්වාජෝ කියන එක ඉතින් විස්තර කරන්නේ මේ මාව රකින්න උත්සාහවත් වෙන්න ඕනේ නැහැ. මාව බේරන්න කියලා මේ එක ගැන උත්සාහවත් වෙන්න ඕනේ නැහැ. මම කිව්වම කියලා කියන්නකෝ කියලා කියනවා. ඒතර පේනවා නේද මේ තිබිලා තියෙන දැඩි අදහස්. ඒ කාලේ මේ භාග්‍යතුන් වහන්සේට විරුද්ධව මේ කියන කාරණාවක් නේ. ඉතින් ඒ කාලේ දැන් මීට වඩා දෙඩි අදහස් තිබුණායි හිටියා නේද? මුගලන් මහරහතන් වහන්සේව ඝාතනය කරන්න පවා පෙළඹුණේ නිසානේ. ඉතින් ඒ වගේ දෙඩි වෙනස් මත තිබුණු පිරිසක් ඒ කාලේ හිටියා. හරි, ඉස්සරහට ඊට පස්සේ මේ ගැන කියවෙනවා. අපි මේ ටිකේ අටකතාව කියවලාම බලමු. එතකොට තේරෙයි ඇයි මෙහෙම කීවේ කියලා. හරි. අග්ඥාගාරේ කියන වචනේ යොදන්නේ අග්ගිහෝමසාලා සාලායන් වෙන්න ඕන. අග්ගිහෝමසාලායන්. ඔව්. එතකොට ගිනිපිදීම කරන ශාලාව. තිනසන්තරකේ කියලා කියන්නේ. එතකොට මෙතන මාගන්ධිය කියලා කියද්දී දහමේ මාගන්ධිය කියලා දෙන්නේ ගැන කියවෙනවා. මාමයි බෑනයි දෙන්නේ. මේ මාම මාගන්දිය ඒ පැවිදි වෙලා අර්හත්වයට පත් වුණා. මේ බෑනත් උපනිශ්‍රය සහිත කෙටි කලකින්ම පැවිදි වෙලා අර්හත්වයට පැමිණෙන්නයි ඉන්නේ. එතකොට ඒ කෙනාටත් අර්හත්වයේ සඳහා උපනිශ්‍රය සම්පත් තිබුණා. මේ බෑනටත් භාග්‍යවතුන් වහන්සේ ඒ බෑනගේ උපනිශ්‍රය දැකලා අර බොහොම රමණීය හරියට දිව්‍ය විමානයක් වගේ තිබුණු ගන්ධ කුටිය අත්හැරලා අලු තනකොළ කැලි කසල වලින් ඒ ගැවසිලා තිබුණු එහෙම නැත්නම් අපිරිසිදු වෙලා තිබුණු ගිනිහල්ගේ තනකොළ ඇතිරිල්ලක් පනවලා අනුන්ට සංග්‍රහ කිරීම පිණිස එතන දින කීපයක් වැඩ සිටියයි කියලා කියනවා. අන්න ඒ සඳහා තමයි මේ විදිහට මතක් කළේ මේ ගිනිහල්ගේ වැඩ සිටියයි කියලා. ඊට පස්සේ මේ තේනුප සංකමි කියන පාඨය යොදන්නේ අර කැලෑව සම්බන්ධව කියන්නයි. මේ තියෙන්නේ යේන අඤ්‍යතරෝ වනසණ්ඩෝ තේනුප සංකමි කියලා ඒ පාඨය අටුවාවේ විස්තර කරනවා. එතකොට මේ කැලෑවකට වැඩම කළා කිව්වේ ඇයි? එදා දවසේදී විතරක් නෙවෙයි, ඒ ගිනිහල්ගේ තිබ්බ ප්‍රදේශය ගම ආසන්නයේ තිබුණේ, ගාම උපචාරයේ. එතකොට ළමයි ඒ ප්‍රදේශයේ බොහොම ළමයින්ගෙන් ගැවසීගත්තු ප්‍රදේශයක්, එහෙම නැත්නම් ටිකක් පිරිස ගැවසෙන ප්‍රදේශයක්. ඉතින් ළමයි සෙල්ලම් කරන්න එහෙම යනවා ඇති, පැහැදිලි නේද? ඒ නිසා භාග්‍යතුන් වහන්සේ ඒ මෙතන ගිනිහල්ගේ වැඩ හිටපු මුළු කාලයේ පුරාවටම දවල් කාලෙදී ඒ වන ලැහැබ ඇසුරු කරගෙන තමයි කාලය ගත කරේ. හවස් කාලෙදී භාග්‍යතුන් වහන්සේ ආපහු මේ ගිනිහල්ගෙට වැඩම කරනවා. දවල් කාලේ කැලෑවේ වැඩ ඉන්නවා, රාත්‍රියේදී විවේක ගන්න අතෙන්ද වැඩම කරනවා. පැහැදිලි ඇති. කොහොමද මේ වචනේ හැදුනේ? තේරුම මොකද්ද? උපනිශ්‍රය සහිත. එතකොට මේකෙන් කියවෙන්නේ කවුරු ගැනද? මේ එතකොට ඒ මාගන්දිය, එයා දෙන්නගෙම නම මාගන්දිය තමයි. එතකොට ඒ බෑන මාගන්දිය ගැනයි මේ කියවෙන්නේ. එතකොට සහ උපනිශ්‍රයේන යෝ වත්තතේ කියන නිරුක්තිය අනුව, එතකොට උපනිශ්‍රය සහිත කිනා කියන අර්ථයෙන් තමයි සෞපනිශ්‍රයෝ කියලා වචනේ හැදෙන්නේ. උපනිශ්‍රය සහිත හැදෙන්නේ. එතකොට කෙටියෙන්ම කිව්වොත් අරහත්ත්වය ලබන්න පාරමී සම්පූර්ණ වුණ කෙනෙක් කියන එකයි තේරුම. පැහැදිලි නේද? හරි. පේනව නේද? රහත් වෙන්න පින තිබුණත් ඒ හිතන පතන විදිය. එතකොට ඒ භාග්‍යතුන් වහන්සේ ගැන කතා කරපු විදිය. පසුව අරහත්ත්වයට පත් වෙනවා. එතකොට ලේසි නෑ. ඒක නිසා දැන් සමහර විට භාග්‍යතුන් වහන්සේ මොන නොගෙහුණා නම් කොහේ යන්න වෙයිද? ඒ තිබුණු වැරදි අදහස් නිසා ඉතින් බොහෝ විට නරක තැනක උප්පත්තිය ලබනවා. එතකොට අර මාගන් පිළේ ආව පාඨයක් ඒ තනකොළ ඇතිරිල්ල මෙතුමා දැක්කා කියලා. ඊට පස්සේ ඒක ගැන විස්තර කරනවා. භාග්‍යතුන් වහන්සේ අනෙක් දවස්වලදී තනකොළ ඇතිරිල්ල අකුලලා තමයි වැඩම කරන්නේ. ඒ දවසේදී ඒ තන භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිය ආසනය අකුලන්නේ නැතිව ඒ තිබුණු විදියටම පනවලා වැඩම කළාලු. ඇයි? හේතුව තමයි එදා අලුයම් කාලයේදී භාග්‍යතුන් වහන්සේ ලෝකේ දිහා බලද්දී මේ විදියට දැක්කා. අද මාගන්දිය මෙතෙන්ට ඇවිල්ලා මේ තනකොළ ඇතිරිල්ල අරබයා මේ භාරද්වාජ බමුණත් එක්ක කතාවක් ඇති වෙනවා, කතා බහක් ඇති වෙනවා. ඊට පසුව භාග්‍යතුන් වහන්සේ එතෙන්ද වැඩම කරලා ධර්මයේ දේශනා කරනවා. ඒ මාගන්ධිය ඒ ධර්මය අහලා භාග්‍යතුන් වහන්සේ සමීපේ පැවිදි වෙලා අරහත්ත්වයට පැමිණෙනවා. අනුන්ට සංග්‍රහ කිරීම සඳහා තමයි මා විසින් පාරමිතා පූර්ණේ කළේ කියලා ඒ තන කොළ ඇතිරිල්ල ඒ විදිහටම තියලා ඒ පනවපු ආකාරයෙන්ම තියලා වැඩම කළා කියලා කියලා තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ දැන් පාඨයක් ආවනේ සමනසෙය්‍යාන රූපං මඤ්ඤේ කියලා පෙළේ. ඒ කියන්නේ මේක භික්ෂුවකගේ එහෙම නැත්නම් ශ්‍රමණේකට අනුරූප ආසනයක් වගේ පේනවා කියලා. ඇයි කොහොමද එහෙම කියන්නේ? සමහර විට වෙන සතෙක් නිදා ගන්න තැනක් වෙන්නත් පුළුවන්. සාමාන්‍ය වෙන කවුරු හරි මිනිසෙක් නිදා ගන්න තැනක් වෙන්නත් බැරිද? පුළුවන්. කොහොමද එතකොට මේක කිව්වේ? ඇයි එහෙම කිව්වේ? ඒක ගැනත් කියනවා. ඒකේ තේරුම තමයි මේක ශ්‍රමණේකට සුදුසු ඇතිරි ආසනයක් වගේ පේනවා. ඊට පස්සේ කියනවා නච අසඤ්ඤත සමනස නියුත්ඨාණං ඊතං. මේක සංවරකමක් නැති ශ්‍රමණේකිටපු තැනක වෙන්නත් බෑ. ඒ මොකද මේ ආසනයේ අතින් අත නිසා ඇකුළුණු තැන් දැන් සතපිලා ඉඳලා අත එහෙට මෙහෙට ගියපු තැන් වලින් ඇකිලිලා එහෙම නැත්තම් කකුල තිබුණු තැනින් එහෙට මෙහෙට හැරෙද්දී ඒ තිබුණු තනකොළ එහෙට මෙහෙට ඇකිලිලා හිස තිබුණු තැන් වල ඒ විදියට යටට ගිහිල්ලා හරි එහෙම තැන් පේන්න නැහැ. භාග්‍යතුන් වහන්සේ වැඩ හිටිය ආසනේ දැන් වෙන කෙනෙක් හිටියා නම් මොකද වෙන්නේ? සමහර විට නැගිටලා බලද්දී තනකොළ ඇතිරිල්ල නැහැ. නේද? දැන් භාග්‍යතුන් වහන්සේ වැඩ හිටිය තැන ඒ විදිය නෙවෙයි. ඒකයි මේ කියලා තියෙන්නේ. ඒ විදියෙ කිසිම වෙනසක් වෙලා තිබුණේ නැහැයි කියනවා. කොයි වගේද? අනාකුලෝ අනාකින්නෝ අභින්නෝ චේකේන චිත්තකාරේන තූලිකාය පරිච්ඡින්දිත්වා පඤ්ඤත්තෝ විය. හරියට දක්ෂ චිත්‍ර අඳින කෙනෙක් බොහොම පිළිවෙලට ඒ පිරිසිඳීමක් කරලා රවුමට හරි පිටම කොටුවක් වගේ ඇඳ කැඩේට කියලා ඒ විදියට නම් එහෙම පිළිවෙලකට එහෙම ලකුණු කරලා ඇඳා වගේ මේ ආසනේ පොඩ්ඩක්වත් එහෙට මෙහෙට වෙලා නැහැ. ඉතින් බොහොම පිළිවෙලට මේ වැඩ හිටි ආසනේ තිබුණා. ඒ නිසා තමයි අහන්නේ මේක ශ්‍රමණේකුගේ ආසනයක් වගේ. ඉතින් ඒකයි මේ කියන්නේ මේ සංයත සමනස්ස වසිතට්ඨානං කස්ස බොහෝ වසිතට්ඨානං කියලායි ප්‍රශ්නය අහන්නේ කියනවා. ඒත් මේක හොඳ ඒ හික්මීමක් තියෙන සංසිඳුණු ඉඳුරන් තියෙන ශ්‍රමණයේ වැඩ හිටපු තැනක් වගේ පේනවා. කවුද මෙතන හිටියේ? කවුද මෙතන වැඩ හිටියේ කියලායි අහන්නේ. මේ ඊට පස්සේ විස්තර කරනවා භූ නහුනෝ කියන වචනය. මොකද්ද තේරුම? හත වඩ්ඩිතෝ මරියාද කාරකස්ස කියන එකයි තේරුම. හත වඩ්ඩිනෝ ඒ කියන්නේ වෘදිය නැති කරන්නා වූ සීමාකාර සීමාවක් ඇති කරන්නා වූ එහෙම නැත්නම් වැඩිම සීමා කරන්නා වූ කෙනෙක් කියන එකයි තේරුම. ඇයි මේ විදියට කීවේ? ద్వාරහයේ වෘදිය සිද්ධ වෙන්නේ කොහොමද? එහෙම නැත්නම් මේ ඉන්ද්‍රියයන් 6 දියුණු කරනවා කියලා මොකක්ද කරන්න තියෙන්නේ? අන්න මේ ඉන්ද්‍රිය 6 දියුණු කළ යුතුයි වෘදියටපත් කළ යුතුයි කියන දිට්ඨියක් තිබුණා කියනවා මෙන්න මේ පරිබ්‍රාජකතුමාගේ. ඒකයි මේ කියන්නේ චසු ద్వාරේසු වඩ්ඩි පඤ්ඤාපන ලද්ධිකත්තා. ඒ විදිහේ ලබ්ධියක් තිබුණු නිසායි ඒ විදිහේ අදහසක් තිබුණු කෙනෙක් නිසායි මේ විදියට කියලා තියෙන්නේ. අයං හි තස්ස ලද්ධි. ඔන්න එහෙමනම් විස්තර කරනවා මේ මාගන්ධියගේ තිබුණු ලබ්ධිය. එහෙම නැත්නම් දික්තිය. ඒ ටික කවුරු හරි කියමු බලන්න. කවුද? ගුණාලංකාර රසම කියනවනේ. චක්ඛු රූහේ තබ්බා කියන තැනද?
අවසරයි. චක්ඛු රූහේ තබ්බං වඩේ තබ්බං අදිත්තං දක්ඛේ තබ්බං දිට්ඨං සමතික්කිත සමතික්කමි තබ්බං සෝතං රූහේ තබ්බං වඩේ තබ්බං අසුතං සෝතබ්බං සුතං සමතික්කමි තබ්බං ගහනං රූහේ තබ්බං වඩේ තබ්බං අගහිතං ගහයි තබ්බං ගහිතං සමතික්කමි තබ්බං ජීවහා රූහේ තබ්බා වඩේ තබ්බා අස්සායිතං සායි තබ්බං සායිතං සමතික්කමි තබ්බං කායෝ රූහේ තබ්බෝ වඩේ තබ්බෝ අපොට්ටං පුසි තබ්බං පොට්ටං සමතික්කමි තබ්බං මනෝ රූහේ තබ්බෝ වඩේ තබ්බෝ අවිඤ්ඤාතං විජානි තබ්බං විඤ්ඤාතං සමතික්කමි තබ්බං ඒවංසෝ චසු ద్వාරේසු වඩ්ඩි පඤ්ඤපේති.
හරි. එතකොට මොකද්ද මේ කියන්නේ? චක්ඛු බ්‍රෝහේ තබ්බං වඩ්ඩේ තබ්බං අදිත්තං දක්ඛි තබ්බං දිත්තං සමතික්කමි තබ්බං. එතකොට මේ විදිහටම ඉතිරි ඉන්ද්‍රියන් ගැනත් කියනවා. කෙටියෙන්ම කිව්වොත් මේ ඇස වෘද්ධියටපත් කළ යුතුයි. ඇස දියුණු කරන්න ඕන, වඩන්න ඕන. නොදැකිය දැකපු නැති දේවල් දකින්න ඕන. ඒ වගේම දැකපු දෙයම එල්ලිලා ඉන්නේ නැතුව ඒක ඉක්මවලා වෙනත් දේවල් දකින්න උත්සාහවත් වෙන්න ඕන. ඉතින් ඉතිරි ඉන්ද්‍රියන් ගැනත් එහෙමයි. කන වැඩිය යුතුයි, ඒ විදිහට කියලා කියන්නේ. ඒක කොහොමද කියන්නේ? කෙටියෙන්ම කිව්වොත් බොහොම හොඳ ලස්සන ලස්සන රූප පුළුවන් තරම් දකින්න ඕන. මේ විදිහට තමයි, ඒක තමයි ඇහි දියුණුව කියලා එතුමගේ තිබුණු ලබ්ධිය. පැහැදිලිද? එතකොට මේ වගේ ලබ්ධිය තියෙනයි දැන් කාලේ නැද්ද? මේ කාලෙත්, මේ කාලෙත් ඉන්නවා. මේ කාලෙත් මේ වගේ අදහස් තියෙනයි ඉන්නවා. එහෙම තියෙනවා නම් මේක මෙන්න මේ මාගන්ධියගේ තිබුණු දිට්ඨිය. පැහැදිලි නේද? පුළුවන් තරම් රූප දකින්න ඕනේ විදියට තමයි එතුමාගේ තිබුණ අදහස. එතකොට දැන් භාග්‍යවතුන් වහන්සේ කොහොමද උගන්වන්නේ? ආයෙ ටික තමයි මේ තියෙන්නේ. කියමු බලන්න, ඒක කවුද? අරණගවීසි අයස්ම. පිළිවෙලට කියාගෙන යමුද කට්ටිය? කොහොමද? අත්‍යම්
ඔසරයි සනස. චක්ඛුනා සංවරෝ සාධු සාධු සෝතේන සංවරෝ ඝානේන සංවරෝ සාධු සාධු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාධු සාධු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත්ථ සංවරෝ සබ්බත්ථ සංවතෝ භික්ඛෝ සබ්බ දුක්ඛා පමුච්ඡති ති.
හරි. එතකොට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කොහොමද? ඇසින් සංවර වෙන එක යහපත්. ඒ වගේම කන සංවර කර ගැනීම, ඉතිරි ඉන්ද්‍රියනොත් ඒ විදියටම නාසය, දිව, කය, මනස කියන මේ ඉන්ද්‍රියයන් සංවර කර ගැනීම යහපත්. ඒ විදියට සංවර කරගත්තු භික්ෂුව සියලු දුකින් මිදෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. අදහස් දෙක සමානයිද? සම්පූර්ණම පරස්පරයි. එදිරිනේ. ඒකට මේ විදියට භාග්‍යතුන් වහන්සේ ద్వාර 6 සංවරයක් පනවනවා. ඒ නිසා තමයි මේ මාගන්ධිය මතක් කළේ වඩ්ඩි හතෝ සමනෝ ගෝතමෝ මරියාදකාරකෝ කියලා. ඒ විදියට හිතමින් තමයි භූ නහුනෝ කියලා කිව්වේ. ඒකට මේ වෘද්ධිය නසන කෙනෙක්, එහෙම නැත්නම් මේ සීමා පනවන කෙනෙක්, වර්ධනයට සීමා පනවන කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ දියුණුව සීමා කරන, දියුණුව නැති කරන කෙනෙක් කියන අදහසින් තමයි මේ චෝදනාව කළේ. එතකොට ආපහු පාඨයක් ආවා. මේ බොහෝ ක්ෂත්‍රීය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ පිරිස් මේ අරියේ ඥායේ ධම්මේ කුසලේ කොහෙද මෙතන බොහෝ දිනක් පැහැදිලා ඉන්නවා. ඒකෙ හික්මිලා ඉන්නවයි කියලා. මෙන්න මේ පාඨයයි අටුවාවේ විස්තර කරන්නේ. බොහෝ පිරිසක් අභිප්පසන්නා විනීතා අරියේ ඥායේ ධම්මේ කුසලේ කියලා. ඒකේ තේරුම පිරිසිදු වූ නිවැරදි වූ ඒ කාරණ ධර්මයේ කෙටියම කිව්වොත් ඒ පිරිසිදු නිවැරදි භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ බොහෝ පිරිසක් ඒ නිවනට යොමු කරවන්න කාරණයක් වුණ ධර්මයේ බොහෝ පිරිසක් පැහැදිලා ඉන්නවා. ඒ නිසා ওই විදියට චෝදනා කරන්න එපා. ඒක ටිකක් කට රැක ගන්න කියලා අර අවවාදී කලේ මෙන්න මේ පාඨය එතනයි කියවෙන්නේ. ඊට පස්සේ ඒකයි මේකේ තේරුම විදියට විස්තර කරන්නේ. මේ වගේ බොහොම ප්‍රකට වුණ කීර්තිමත් වූ කෙනෙකුට ඉහලින් වචනයක් කියන කෙනා විසින් බොහොම විමසලා බොහොම කට රැකගෙන ඒක කියන්න ඕන. දැන් මේ බුදුරජාණන් වහන්සේ වගේ බොහෝ පිරිසක් අතරේ ගෞරවයට පාත්‍ර වුණ බොහෝ පිරිසකගේ ශාස්ත්‍රෝත්වයට පත් වුණ ඒ වගේ උතුමන් වහන්සේ කෙනෙක් ගැන චෝදනාවක් කරනවා නම් එහෙම නැත්නම් මේ විදියට විවේචනයක් කරනවා නම් ඒ ඒකෙනා බොහොම විමසලා මේක කරන්න ඕන. ආවට ගියාට එහෙම කරන්න හොඳ නෑ කියන එක තමයි මේකේ තේරුම. ඒකයි අර කිව්වේ ඒ කට රැකගන්න කියන පාඩේ කිව්වේ නිසයි. ඊට පස්සේ තව පාඩයක් ආවනි මේ අපේ සූත්‍රයේ එන්නේ මේ විදියයි කියලා පාඨයක් ආවා. ඒවං හි නොසුත්තේ ඕචරති කියලා. එතකොට කෙටියම තේරුම මේක මේ මගේ කටට ආවට මං කිව්වා නෙවෙයි. අපේ ඉගෙනීමට අනුව මේ විදියේ කෙනෙක්ව හඳුන්වලා තියෙන්නේ මෙන්න මේ විදියටයි. වෘද්ධිය නසන කෙනෙක් විදියට. අපේ ධමයේ හැටියට නම් වෘද්ධිය කියලා කියන්නේ මේකටයි. ඒකට විරුද්ධ වෙන කෙනා වෘද්ධිය නසන්නේ කියලයි කියවෙන්නේ කියන එක තමයි තේරුම. ඊට පස්සේ ආපහු පාඨයක් තිබුණා මතක ඇති. අර අපොස්සුක්කෝ භවං මෙතන අපොස්සුක්කෝ භවං භාරද්වාජෝ උත්තෝවනං වදෙය්‍ය කියලා පාඨයක්. අන්න ඒ ටික තමයි මේ කියන්නේ. අපොස්සුක්කෝ කියලා කිව්වේ මාව රකින්න උත්සාහවත් වෙන්න ඕන නැහැ. මාව බේරන්න කියලා ඒක ගැන වැඩි හිතන්න ඕනේ නැහැ. ඒකයි මේ කියන්නේ මම රක්කනත්තහය අනුසුක්කෝ අවාවටෝ. අවාවටෝ කියන එකේ තේරුම මොකද්ද? සිංහලෙන් අහලා ඇති අව්‍යාවෘත ව්‍යාවෘත කියන එක තමයි කියන්නේ යෙදුණු කියන තේරුම. ව්‍යාවට කියලත් පාලියේ යෙදෙනවා ව්‍යාවට. එතකොට ඒකේ තේරුමයි එහි යෙදුණු කියන එකයි. එතකොට මෙතන තේරුම ඒකට උත්සාහවත් වෙන්න ඕනේ නැහැ. මාව රකින්න කියලා යෙදෙන්න ඕන නැහැ. වුත්තෝව නං වදෙය්‍ය. මයා වුත්තෝව හුත්වා අපුච්චිතෝව කතං සමුට්ඨාපෙත්වා අම්බජම්බු ආදීනි ගහිත්වා විය අපූරයමානෝ මයා කතිත නියාමේන භවං භාරද්වාජෝ වදෙය්‍ය වදස්සු කියන එකයි තේරුම. කෙටියෙන්ම තේරුම ඉතින් මාව රකින්න කියලා උත්සාහවත් වෙන්න ඕනේ නැහැ. මම කියපු විදියටම කියන්න. ඊට පස්සේ ආපහු කියනවා ඒ කියන්නේ තමන්ම කතාව පටන් අරගෙන මෙහෙම දෙයක් වුණා කියලා ඒ ටික කියවට කමක් නැහැ. ඒතර මේ තව පාඩයක් තියෙනවා මේ අම්බ ජම්බු ආදීනි ගහෙත්වා විය අපූර්යමානෝ කියලා කියන්නේ අමතර කෑලි දාන්නේ නැතුව මෙතන කියන්නේ. දැන් මේ තව විස්තර කරනවා මේ ගැන. ඒ කියන්නේ කියපු ක්‍රමයටම කියන්න අමතර දේවල් එකතු කරන්නේ නැතුව මං කියපු ක්‍රමයටම කියන්න. මාව බේරන්න කියලා නිකන් අමතර මේ කෑලි දාලා කියන්න ඕනෙත් නැහැ. කියපු විදියටම කියන්න කියලායි කියන්නේ. පැහැදිලි නේද? හරි, ඊට පස්සේ මොකද වෙන්නේ කියලා කියමු බලන්න. ඊළඟ ඡේදය අපි පොඩ්ඩක් කියමු කවුරු හරි. හරි, කියමුවා.
අස්තෝසිකෝ භගවා ජිම්බාය සෝත ධාතුය සුද්ධිය අතික්ක අතික්කන්ත මානුෂ්‍යාය
අතික්කන්ත මානුසිකාය
අතික්කන්ත මානුසිකාය බාලත්තාට ගොත්තස්ස බහක්මනස මාගන්ධීන පරිභාජිකේන සද්දින් ඉමං කතා සල්ලාපං අතකෝ භගවා සායන්න සමයං පරිසල්ලාන උත්තිතෝ එන බාරජ්ජා ගොත්තස්ස බහක්මනස අගා අග්‍යාකාරං චේනුක සංකමි උසංකමිත්තා නිසීදී භගවා පඤ්ඤත්තේ තින සත්කාරකේ අතකෝ බාරද්දා බාරද්දා ගොත්ත කොත්තෝ බහක්මන යේන භගවත් තේනුක සංකමි උපසංකමිත්තා භගවතා සද්දෙන් සම්මෝදිනියං කතං සාරාණීයං පීතිකාරෙත්වා ඒකමන්තං නිසීදි.
හරි ඩොට, දැන් මේ සිදුවීම වෙද්දී මොකද වුනේ? අස්සෝසිකෝ භගවා දිබ්බාය සෝත ධාතුයා විසුද්ධාය අතික්කන්ත මානුසිකාය විදියට මතක් කරනවා. මේ සිදුවීම භාග්‍යවතුන් වහන්සේ දිව කණින් අහගෙන හිටියා. පැහැදිලි නේද? දැන් දිබ්බ සෝත ධාතුවෙන් එතකොට දිව කණින් මේ සිදුවීම භාග්‍යවතුන් වහන්සේ දැක්කා. මොකද මුලින්ම භාග්‍යවතුන් වහන්සේ මේ වැඩම කරන්නත් කලින් මේ සිදුවීම වෙන බව දැක්කා. එදා දවසේ මෙහෙම සිදුවීමක් වෙන බව. මේ අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව දිබ්බ ශ්‍රෝත ධාතු දිව කන් නුවණින් දැනගත්තා. ඊට පසුව භාග්‍යවතුන් වහන්සේ හවස් කාලයේදී ඵල සමාපත්තියෙන් නැගීටලා අර ගිනිහල්ගේ දක්වා වැඩම කළා. වැඩම කරලා අර පනෝපු ආසනයේ වැඩ හිටියා. ඊට පස්සේ මේ භාරද්වාජ බ්‍රාහ්මණතුමා භාග්‍යතුන් වහන්සේ ළඟට ආවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ එක්ක කතා බහ කරලා එකත්පසක ඉඳගත්තා. එකත්පසක ඉඳගත්තේ මොකටද? දැන් අර කාරණාව භාග්‍යතුන් වහන්සේට මතක් කරන්න. දැන් මේ වුණ සිදුවීම ඒකමන්තං නිසින්නම් කොහෝ භාරද්වාජ ගොත්තම් බ්‍රාහ්මණං භගවා ඒතද වෝච. එතුමා කතාව පටන් ගන්න කලින්ම භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා එතුමාගෙන්. අහෝ පනතේ භාරද්වාජ මාගණ්ඩීයන පරිබ්බාජකේන සද්ධින් ඉමං ඒව තිනසන්තහාරකං ආරබ්භ කෝචි දේව කතා සල්ලාපෝ. භාරද්වාජ බ්‍රාහ්මණතුමනි, මේ මාගන්ධිය පරිබ්‍රාජකතුමත් එක්ක මෙන්න මේ තනකොළ ඇතිරිල්ල ගැන ඔබතුමාගේ කතාවක් ඇති වුණා නේද කියලා භාග්‍යතුන් වහන්සේ අහනවා. මෙහෙම මතක් කළාම භාරද්වාජ බ්‍රාහ්මණතුමා සංවිග්ගෝ ලෝමහට්ඨ ජාතෝ භගවන්තං ඒතද වෝච. කියන්නේ බොහොම හිතාගන්න බැරුව එතුමාට පුදුමයට පත් වෙලා බොහොම ලොමු දෙහ ගැන්විලා. එතකොට මේ ලොමු දෙහ ගැන්වෙනවා කියලා කියන්නේ මේ ලොම් අග බය වුණාම එහෙම සමහර විට වෙනවයි කියන්නේ නේද? හා, ඒ විදිහට ලොම් කෙලින් වෙනවයි කියලා කතාවට කියන්නේ. හා, ඒ වගේ මේවා වුණා. ඒ මොකද බය වෙලාද? නෑ, බොහොම ශ්‍රද්ධාව නිසා මේනං ඈ. එතකොට ඊට පස්සේ මතක් කරනවා, ඒත දේවකෝ පන මයං බොහෝතෝ ගෝතමස්ස ආරෝචේතු කාමා අතච පන බවං ගෝතමෝ අනක්ඛාතං ජීව අක්ඛාසී කියලා මතක් කරනවා. ස්වාමීනි, මේ කාරණාව කියන්නම තමයි මම කැමැත්තෙන් බලාපොරොත්තුෙන් හිටියේ. මේ විදියට කියන්න කලින්ම නොකියන ලද්දක්ම භාග්‍යතුන් වහන්සේ මේ විදියට අපෙන් අහනවා, අපට කියනවා. කෙටියෙන්ම කිව්වොත් කියන්න කලින්ම ඒ දේ දැනගත්තා කියන එකයි. පැහැදිලි නේද? ତොර මෙන්න මේ විදියට මේ කතාව සිද්ධ වෙන අතරෙදී, මේ සිදුවීම වෙන අතරෙදී මාගන්ධිය පරිබ්‍රාජකතුමා ආපහු ඒ ප්‍රදේශයට ඇවිදගෙන එනවා. අර විදියටම ඇවිදගෙන එනවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ එක්ක කතා බහ කරලා එකත් පසක ඉඳ ගන්නවා. එතකොට මේ පරිබ්‍රාජකතුමා දැන් මේ ඉන්නේ වන්දනා කරලා යන්නද? දැන් භාග්‍යතුන් වහන්සේට අර මූණට වුණත් මේ ටික කියනවායි කියලා කිව්වනේ. ආ ඒ නිසා දැන් මේ එතින් ආවේ. එතුමා ආව එතින් ආවයින් පස්සේ භාග්‍යතුන් වහන්සේ එතුමාට මෙන්න මේ විදියට දේශනාවක් කරනවා. එතුමා ඒ ගැන අහන්න කලින්ම ඒ කාරණාව සම්බන්ධයෙන්ම භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ දේශනාව කරනවා. අපි ඒ ටික ඊළඟට බලමු මොකක්ද කියලා නේද? එතකොට මෙතන අස්සෝසිකෝ කියලා එතන තිබුණේ දිවස් දිව කන් නුවණින් භාග්‍යතුන් වහන්සේ මේ සිදුවීම ඇහුවයි කියලානේ. භාග්‍යතුන් වහන්සේ ආලෝකය වඩලා දිවැසින් ඒ සිදුවීම දැක්කා, දිව කණින් ඒ දේ ඇහුවා, ඇහුම් කන් දුන්නා. පටිසල්ලානාවුත්තිතෝ කියලා කිව්වේ ඵල සමාපත්තියෙන් නැගී සිටලා. එතකොට මේ සංවිග්ගෝ කියන්නේ සංවේගයටපත් කියන කෙනේ තේරුම. එතකොට ප්‍රීති සංවේගයෙන් සංවේගයටපත් වෙලා කියන එකයි. කියන්නේ බොහොම ප්‍රීතියටපත් වෙලා, ඉතින් බොහොම සතුටටපත් වුණා හිතාගන්න, අදාහගන්න බැහැනේ නේද? දැන් අපි කාට හරි කියන්න යන දෙයක් ඊට කලින්ම අපිට අපෙන් අහවම කොහොමද මේක දැනගත්තේ කියලා වගේ හරි ප්‍රීතියක් ඇති වෙනවා, ශ්‍රද්ධාවක් ඇති වෙනවා. ඉතින් මේ එකයි කියන්නේ මේ කාරණාව මාගන්ධිය භාග්‍යතුන් වහන්සේට ආරෝචනය කළෙත් නැහැ, දැනුම් දුන්නෙත් නැහැ. මම තාම මේක කිව්වෙත් නැහැ. අපි දෙන්න හැර මේ කතාව දැනගත්තු වෙන කෙනෙක් එතන හිටියෙත් නැහැ. ඉතින් ඒකාන්තයෙන්ම මේ අපි කතා කරපු දේ භාග්‍යතුන් වහන්සේ මේ දිවසින් දැකලා දිව කණින් ඇහුවා වෙන්න ඕන කියලා තමයි අහගෙන ඉඳලා තියෙනවා කියලා තමයි මේ විදියට ඒ ප්‍රීතියක් ඇති වුණේ කියලායි කියන්නේ. හරි, ඊට පස්සේ අර මාගන්ධි ඊට පස්සේ දැන් ඇවිදගෙන ආවනේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු තැනට. ඒක ගැනත් මෙතන විස්තර කරනවා. එතකොට මෙතුමගේ මේ වෙද්දී ඥාණය හොඳට මොහුකුරා ගිහිල්ලා තිබුණේ. හරියට දැන් පැලවෙන්න ලං වෙලා තියෙන බීජයක් ඒ වගේ. ඒක කියන්නේ පබින්න මුඛං විය බීජං පරිපාකගතං. ඒ විදිහට ඥාණය මොහුකුරා ගිහිල්ලා තිබුණා. පැලවේගෙන එන බීජයක බීජයක් පිපිරිලා එතනින් ඒ අංකුරය හටගන්නවා වගේ නුවණ හොඳට මෝරලා තිබුණා. ඒ නිසා ඉන්න හිතුනේ නැහැ ඒ හිටපු තැන. ඒ නිසා තමයි ඇවිදගෙන ආපහු භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවි කියලා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ මේ මාගන්ධියට කරපු දේශනාව තියෙනවා. ඒ ටික අපි කවුරු හරි කියමු බලන්න. කවුද? කේමංකරායස්ම කියනවාද?
හරි. අවසන්.
චක්ඛුංකෝ මාගන්ධිය රූපාරාමං රූපරතං රූප සම්මුදිතං තං තථාගතස්ස දන්තං ගුත්තං. ඒ විදිහට. හරි.
චක්ඛුංකෝ මාගන්ධිය
රූපාරාමං රූපරතං
රූපාරාමං රූපරතං රූප සම්මුදිතං තං තථාගතස්ස දන්තං ගුත්තං රක්කිතං සංඋතං තස්ස ච සංවරාය ධම්මං දේශේති. ඉදන්නුත්තේ ඒතං මාගන්ධිය සන්දහාය භාසිතං
බුහුනහු සමනෝ ගෞතමෝති.
බුහුනහු සමනෝ ගෞතමෝති. ඒතදේව කෝ පණමේ බොහෝ ගෞතම සන්දහාය භාසිතං බෝනෝ සමනෝ ගෞතමෝති. තං කිස්ස හේතු එවංච නො සුත්තේ ඕචරති.
හරි. එතකොට ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ ටික මේ දේශනාව කරනවා. චක්ඛුංකෝ මාගන්ධිය රූපා රාමං රූප රතං රූප සම්මුදිතං තං තථාගතස්ස දන්තං ගුත්තං රක්ඛිතං සංඋතං තස්සච සංවරාය ධම්මං දේසේති. මොකද්ද තේරුම? මේ ඇස කියලා කියන්නේ රූපය ආරාමය කොට පවතින දෙයක්. ඒ කියන්නේ මේ ටික අට කතාවේ විස්තර කරනවා. එතකොට මේ රූප අරමුණු ගන්නේ ඇසින්නේ, චක්කු ප්‍රසාදයෙන්නේ. ඒ නිසා තමයි රූපය ගන්නා වූ දේ කියන අර්ථයෙන් මෙතන විස්තර කරනවා. පේනව ඇති, රූපං චක්කුස ආරාමෝති චක්කු රූපාරාමං කියලා කියනවා. වසනට්ඨා නට්ඨේන, එතකොට වාසය කරන ස්ථානය කියන අර්ථයෙන්. එතකොට රූපය වාසය කරන්නේ, එහෙම නැත්නම් රූප ආරම්මණය වැටෙන්නේ පවතින්නේ චක්කු ප්‍රසාදයේනේ. පැහැදිලි නේද? එතකොට ආපාතගත වෙන්නේ කියලා අපි අර්ථය ගමුකෝ. ආපාතගත වීම වශයෙන් වාසය කරන්නේ ඇසේ නිසා අපි ඒකට කියනවා රූපාරාම කියලා. එතකොට ඒ රූපයේ ඇලුනා කියන අර්ථයෙන් රූප රතං කියලා කියනවා. එතකොට ඒ රූපය නිසා සතුටු වෙනවා කියන අර්ථයෙන් රූප සමුදිතං කියලා පාඩයක් තියෙනවා. කෙටියෙන්ම කිව්වොත් රූපය අරමුණු කරනවා කියලා අපි ගමුකෝ. පැහැදිලි නේද? එතකොට රූප ආරම්මණය ගන්නවා කියන අර්ථයෙන්. එතකොට ඇස මේ රූප ආරම්මණ ගන්නවා. තං තතහගතස්ස දන්තං ගුත්තං රක්ඛිතං සංඋතං. කොහොමද මේකේ අර්ථ කියන්නේ මේ පාඩය? කියලා තියෙනවද ඒක? නැහැ. හා, ඒ වගේ වෙන තැන්වල කියලා තියෙනවා. ආ, මේක කියමු බලන්න කවුද? ඥානකෝවිදායස්ම. මේ ටික පරිවර්තනය කරමු බලන්න. මෙතන තං කියලා කිව්වේ මොකද්ද? තං චක්කුං. පැහැදිලි නේ? ආ, මේක තථාගතස්ස කියන එක තතියා අර්ථයේ චට්ටි පදයක් විදිහට අර්ථ කියන්න ඕන. පැහැදිලි නේ? ආ, කියමු දැන් එහෙමනම්. ආ, තං ඒ ඇස තථාගතස්ස තථාගතීන් වහන්සේ විසින් දන්තං දමනය කරනා ලද්දේය, ගුත්තං ගෝපනය කරනා ලද්දේය, රක්ඛිතං රකිනා ලද්දේය, සංවතං සංවර කරනා ලද්දේය, තස්සච සංවරාය ධම්මං දේසේති. ඒ ඇසේ සංවරය පිණිස ධර්මය දේශනා කරනාසේක. ඔව්, අපි නිකිව්වේ නේද? හරි, වෙන එකක් දෙනවා අපි. හරි, එතකොට මේ රූප අරමුණ ගන්නා වූ ඇස භාග්‍යවතුන් වහන්සේ සංවර කරගත්තා. ඒ වගේම ඒ ඇස සංවර කිරීම පිණිස අනිත් අයට ධර්මයේ දේශනා කරනවා. මා ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. මාගන්ධිය, ඔබතුමා මේ කාරණාව නිසාද බූනහු සමනෝ ගෞතමෝ කියන මේ පාඩය කිව්වේ? මේ ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ වෘද්ධිය නසන කෙනෙක් කියලා කිව්වේ මේ නිසාද කියලා අහනවා. ඊට පස්සේ කියනවා, එහෙමයි භවත් ගෞතමයිනි, ඒ කාරණාව නිසා තමයි මං එහෙම කිව්වේ. මොකද හේතුව අපේ දේශනාවේ ඒ විදියට කියලා තියෙනවා කියලා කියනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ විදියටම ඒ ඉතිරි ඉන්ද්‍රියයන් පහ ගැනමත් මේ විදියටම ප්‍රශ්නේ අහනවා. ඒ විදියටම උත්තරත් දෙනවා අර කලින් කියපු විදියටම. ඒ තමන්ගේ දේශනාවේ මේ විදියට ආවයි කියලා ඒ විදියට උත්තර දෙනවා. මෙතනදී තව විස්තරයක් කියනවා මේ පරම දික්ඛ ධම්ම නිබ්බානවාදී කිරේස පරිබ්බාජකෝ. එතකොට මේ වර්තමාන භවයේදීම තමයි මේ ජීවිතයේදීම නිර්වාණය ලබනවා අපි මේ දේවල් පුළුවන් තරම් දැක්කම ඒක තමයි නිවන කියලා සලකපු විදිහේ දික්තියක් තිබුණු බ්‍රාහ්මණේ කියලායි කියන්නේ. ඒ කියන්නේ මේ ඉන්න තාක්කල් හොඳට කාලා බීලා ඇඳලා ජීවත් වෙන්න ඕනේ, ඒක තමයි නිවන කියන වගේ අදහසක් තිබුණු කෙනෙක් කියලායි කියන්නේ. හරි. ඊට පස්සේ ඔන්න භාග්‍යවතුන් වහන්සේ ආපහු දේශනාව ආරම්භ කරනවා. මාගන්ධියගෙන් මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ඇතැම් කෙනෙක් ඉන්නවා මේ ඇසින් දැනගත යුතු රූප බොහෝ කාලයක් ඇසුරු කරලා ඒ ඉෂ්ට වූ කාන්ත වූ මනාප ප්‍රිය කාමෝපසංහිත එහෙම නැත්නම් කාමයන්ගෙන් යුක්ත ඇලෙන්න සුදුසු ඒ විදිහේ රූප වලින් බොහෝ කාලයක් ඒවා පරිභෝග කරනවා, ඒ දේවල් අත්විඳිනවා. ඒ විදිහට අත්විඳින යම් කෙනෙක් ඉන්නවා අපි කියමු, අපි මෙහෙම සලකමු. තමන් කැමති රූප අත්විඳින යම් කෙනෙක් ඉන්නවා. තමන් කැමති විදියට බොහෝ ආස්වාදනීය ප්‍රියකරන රූප යම් කෙනෙක් අත්විඳිනවා. මේ කෙනා පසු කාලෙක ඒ රූපයන්ගේ සමුදය, එහෙම නැත්නම් මේ රූප හටගන්නේ කොහොමද කියන කාරණාවත්, අත්තංගමංච මේ රූපයන්ගේ නැතිවීම කියන්නේ මොකක්ද කියන කාරණාවත්, මේ රූපයන්ගේ තියෙන ආස්වාදය, රූපයන්ගේ තියෙන ආදීනවය, රූපයන්ගේ නිස්සරණය කියන මෙන්න මේ කරුණු තත්වාකාරයෙන් දැනගෙන. එතකොට මේකේ රූප සමුදය කියන්නේ මොකක්ද? රූපයන්ගේ සමුදය කියන්නේ. එතකොට මේ රූප හටගන්නේ කොහොමද? එතකොට අර ප්‍රධාන වශයෙන් අපි අභිධර්මයේදී එහෙම කතා කරන්නේ කොහොමද? රූප සමුත්ථාන ගැන කියද්දී කම්ම, චිත්ත, ඍතු, ආහාර ආදී කරුණු නිසායි මේ රූප හටගන්නේ කියලා මේ රූපයන්ගේ හට ගැනීම ගැන අපි දැනගන්නවා. අත්ංගමය කියලා කියන්නේ මේ මොහොතක් භාසා මේ රූප භංගයටපත් වෙනවා, විනාශයට යනවා. මේක එක දිගට පවතින රූප නෙවෙයි කියලා ඒ විදිහට මේ රූපයන්ගේ නැතිවීම පිළිබඳව දැනගන්නවා. ඒ වගේම රූපයන්ගේ ආස්වාදය, මේ රූපවල බොහොම සුළු ආස්වාදයක් තියෙනවා. දැන් ඉෂ්ට රූපයක් දැක්කම ඒකේ යම් ආස්වාදයක් තියෙනවා. හැබැයි ආදීනවය මේකේ ඊට වඩා බොහොම වැඩි. අපි ඒ දෙයට ඇලුනොත් ඒකෙන් අපායකට යවන්න හේතු වෙනවා. එතකොට මේ ප්‍රියමනාප රූප ආදී ආස්වාද කිරීම නිසා තමයි සත්වයෝ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමේසු මිච්ඡාචාර ආදී අකුසල් සිද්ධ කරගෙන අපාගත වෙන්නේ. ඒ වගේම හිරේ වැටෙන්න හේතු වෙන්නේ මේ රූපවලට තියෙන ඇල්මාදිය නිසා නෙවෙයිද? රූප සද්ද ගන්ධ රස ආදියට තියෙන ඇල්ම නිසා නෙවෙයිද මිනිස්සුව වැරදි කරලා හිරේ වැටෙන්නේ? දඩ නියම කරන් රජයෙන් දඩ නියම කරලා ඒවට යටත් වෙන්නේ. ඒ වගේම සමහර විට එල්ලුම් ගහට නියම වෙන්නේ මෙන්න මේ කාම වස්තුන්ට තියෙන ඇල්ම නිසායි. අන්න ඒක තමයි එහෙමනම් මේ වගේ තියෙන ආදීනවය. එතකොට මේ කාමයන්ගෙන් එතෙර වීම, එතකොට මේ රූපයන්ගෙන් එතර වීම සිද්ධ වෙන්නේ අපි රූප රාගය දුරු කිරීමෙන්. පැහැදිලි නේද? රූප රාගය දුරු වෙන්නේ අනාගාමි මාර්ගයෙන් සම්පූර්ණ දුරු වෙන්නේ. එතකොට රූපාව අරූපාවචර ධානාදීදී తాවකාලිකව යටපත් වෙනවා. හැබැයි සම්පූර්ණ ප්‍රහාණය වෙන්නේ අරහත් මාර්ගයෙන් අනාගාමි මාර්ගයේදී ඉතිරි වෙනවා. රූප රාග තියම. එතකොට මෙන්න මේ විදිහට ඒ රූපයන්ගේ සමුදය, අත්ංගමය, ආස්වාදය, ආදීනමය සහ නිස්සරණය කියන මේ කරුණු පිළිබඳව මේ අර කලින් රූප ආස්වාදය කරපු රූපවල ඇලිලා හිටපු කෙනා පසුව මේ දේවල් ටික තේරුම් ගන්නවා. එහෙම තේරුම් අරගෙන යතහ භූතං විදිත්වා තත්වාකාරයෙන් දැනගන්නවා. එහෙම දැනගෙන රූපතංහම් පහාය රූප පරිලාහම් පටිවිනෝදෙත්වා විගත පිපාසෝ අජ්ජත්තං රූපසන්ත චිත්තෝ විහෙරෙය්‍ය. මොකද්ද තේරුම? රූප තෘෂ්ණාව දුරු කරලා රූපයන්ගේ රූපයන් නිසා ඇති කරපු පරිලාහය, එහෙම නැත්නම් මොකද්ද පරිලාහ කියන්නේ? පරිලාහ කියන්නේ දැවීම, තැවීම කියන එකයි. එතකොට මේ රූපයන් නිසා හටගන්න දැවීම තැවීම දුරු කරලා විගත පිපාසෝ, දුරු කරපු රූප පිපාසය, රූප ලබන්න තියෙන පිපාසය. ඒක පිපාසයක් වගේ. අපට පිපාසය හැදුනම වතුර නැතුව ඉන්න අපහසුයි වගේ මේ රූප තෘෂ්ණාව තියෙන කෙනාට රූප ආස්වාදය ලබන්න ඕන. ඒ දේවල් නැවත නැවත ලබන්න අවශ්‍යයි. අන්න ඒ පිපාසය දුරු කරලා අජ්ජත්තං රූපසන්ත චිත්තෝ විහෙරෙය්‍ය. ආධ්‍යාත්මිකව සංසිඳුණු సంతානයක් ඇතිව, සංසිඳුණු සිතක් ඇතිව වාසය කරනවා. කවුද දැන් මේ தത്വයට පත් වෙන්නේ? ආර්යයන් වහන්සේ නමක්. මේ කියන්නේ එතකොට රහතන් වහන්සේ නමක් ගැනයි. අැතරම මෙතනදී භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේවම තමයි මෙතනදී උදාහරණයට අරගෙන දේශනාව කරන්නේ. එතකොට මේ වගේ කටයුතු කරන කෙනෙක් ඉන්නවා. දැන් මේ කෙනාට නැවත නැවත රූප බලන්න උවමනයිද? මේ රූප තෘෂ්ණාව දුරු කරපු කෙනාට නැවත නැවත රූප බලන්න උවමනාව තියනවද? නැහැ. එහෙමනම් මේ වගේ කෙනෙක්ට කොහොමද කියන්න ඕන? අර කලින් කියපු වචනේ ගැළපෙනවද කියන උත්තරේයි දැන් භාග්‍යතුන් වහන්සේ යන්නේ. අර වෘද්ධිය නසන්නේ කියන වචනය මෙයාටත් ගැළපෙනවද කියන කාරණාව තමයි අහන්නේ. ඉමස්ස පනතේ මාගණ්ඩිය කිමස්ස වචනීයං. ඒ කෙනාට කොහොමද කියන්න ඕන? න කිංචි භෝගවතම. මොකුත් කියන්න දෙයක් නැහැ. කියන්න කිසිම දෙයක් නැහැ ගෞතමයිනි කියලායි උත්තර දෙන්නේ. ඊට පස්සේ මේ විදියටම භාග්‍යතුන් වහන්සේ ඉතිරී ඒ ඇසින් ඒ රූප ආස්වාදී කරපු කෙනා වගේම ඉතිරි ඉන්ද්‍රියන් ගැන දේශනා කරනවා. තව කෙනෙක් ඉන්නවා අර විදියටම ශබ්ද ආස්වාදය කරමින් ඒ දේවල් හොයමින් ඒවා ඒවායි ඇලී ගැලී වාසය කරපු කෙනෙක් ඉන්නවා. හොඳ ගඳ සුවඳ, ඒ වගේම රස ස්පර්ශ, මේ දේවල් ආස්වාදය කරමින් වාසය කරපු කෙනෙක් ඉන්නවා. පසු කාලයක මේ කෙනා ඒ ආස්වාදය කිරීම නවත්තලා ඒ සද්ද ගන්ධ රස ස්පර්ශයන් සම්බන්ධව සමුදය, අස්තංගමය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය කියන කරුණු දැනගෙන ඒවායට තිබුණු තෘෂ්ණාව දුරු කරලා ඒ කියන සද්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒ දේවල් වලට තිබුණු තෘෂ්ණාව දුරු කරලා සංසිඳුණු සිතක් ඇතිව වාසය කරනවා. මෙන්න මේ විදියට කටයුතු කරන රහතන් වහන්සේ සම්බන්ධව මොකක්ද එතකොට කියන්න තියෙන්නේ? කියන්න කිසිම දෙයක් නැහැ ස්වාමීනි කියලා උත්තර දෙනවා නේද? න කිංචි භෝගවතම. කියන්න දෙයක් ඒ කෙනාට චෝදනාවක් කරන්න කිසිම කරුණක් නැහැ කියන එකයි උත්තරේ. පැහැදිලි නේද? අර විදියට බෝනහූ කියන වචනය යොදන්න බෑ. ඒ නිසා තමයි ඒ කෙනාට එහෙම කියන්න බෑ කියලයි මතක් කරන්නේ. ඔන්න ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අහං කෝපන මාගණ්ඩිය පුබ්බේ අගාරිය භූතෝ සමානෝ පංචහි කාමගුණේහි සමප්පිතෝ සමංගී භූතෝ පරිචාරේසින් චක්කු විඤ්ඤේයේහි රූපේහි ඉත්තේහි කන්තේහි මනාපේහි පිය රූපේහි කාමෝප සංහිතේහි රජනීයේහි. ඔය විදිහට ඉතිරි ඉන්ද්‍රියන් ගැන දේශනා කරනවා මාගණ්ඩිය. මම කලින් ගිහි කාලෙදී මෙන්න මේ පංචකාම ගුණයන්ගෙන් යුක්තව ඉෂ්ඨ කාන්ත මනාප හිතට ප්‍රිය ඇති කරන කාමයන්ගෙන් යුක්ත ඇලෙන්න සුදුසු එහින් දැනගත යුතු රූප වලින් රූප ආස්වාදය කළා. කෙටියෙන්ම කිව්වොත් බොහෝම කැමති කැමති ආකාරයේ රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන දේවල් මම ගිහි කාලෙදී අත්දැක්කා, අත්විඳා. පසුව සෝ කියලා මෙතන කියන්නේ සෝ අහං කියන අර්ථයෙන්. එතකොට මේ භාග්‍යතුන් වහන්සේමයි දේශනා කරන්නේ සෝ අපරේණ සමයේන කියලා. එතකොට මෙතන තව කරුණු කීපයක් තියෙනවා. තස්ස මයිහම් මාගණ්ඩිය තයෝපාසාදා අහේසුම්ම විදියට මට ඍතු තුන සඳහා මාලිගා තුනක් තිබුණා. එතකොට මේ වස් මාස හතරේදී, වස්සාන කාලයේ මාස හතරේදී ඒ වස්සික ප්‍රාසාදයේ පුරුෂයන් නැතිව නිප්පුරිසේහි තූරියේහි පරිචාරය මානෝ, මේ විදියට ඒ අර පුරුෂයන් කවුරුත් පේන්න හිටියේ නැහැලු කියනවා ඒ කාලේ. ඒ නාටක ස්ත්‍රීන් ගැහණු අය විතරයි ඉඳලා තියෙන්නේ. ඒ අයගෙන් ඒ අය වට කරගෙන ඒ අයගේ උපස්ථාන ලැබමින් ඒ මාස හතරම ඒ ප්‍රාසාදයෙන් යටට බහින්නේ නැතුව සුවසේ කාලය ගත කළා. මාස හතර. ඊළඟ මාස හතරත් ඒ විදියයි. ඊළඟ ප්‍රාසාදයේ පැහැදිලි නේද? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සෝ අපරේණ සමයේන කාමානං යේව සමුදයංච අත්ථංගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යතහ භූතං විදිත්වා කියලා ওই විදියට දේශනා කරනවා. ඒ මම පසු කාලයක ඒ කාමයන්ගේ හටගන්නා විදිය, කාමයන් ප්‍රහාණය, කාමයන්ගේ අස්තංගමය, එහෙම නැත්නම් භංගය සිද්ධ වෙන විදිය, ඒ වගේම ආස්වාදය, ආදීනවය, නිස්සරණය කියන මේ කරුණු තත්වාකාරයෙන් දැනගෙන කාම තෘෂ්ණාව දුරු කරලා, කාම විඩාව, කාම පීඩාව දුරු කරලා, කාම පිපාසාව දුරු කරලා සංසිඳුණු සිතක් ඇතිව වාසය කරනවා. ඊට පස්සේ දේශනා කරනවා ඒ මම තව සත්වයින්ව දකිනවා කොයි වගේ අයද මේ කාමයන්ගේ රාගය දුරු නොකරපු, කාමයන් විෂයෙහි රාගය දුරු නොකරපු, කාම තෘෂ්ණාවෙන් කජ්ජමානේ කාම පරිලාහේන පරිඩයිහමානේ කාමේ පටිසය වෙන්දේ අඤ්ඤේ සත්තේ පස්සාමි. මොකද්ද තේරුම? කාම තෘෂ්ණාව විසින් කනු ලබන්නා වූ, එතකොට කාම තෘෂ්ණාවේ ආහාරය බවට පත් වුණ, ඒකයි තේරුම. පැහැදිලි නේද? කාම තෘෂ්ණාවේ ආහාරය බවට පත් වෙලා ඒකේ කෑමට ලක් වෙන්නා වූ, ඒ වගේම කාම දැවිල්ලෙන් දැවෙන්නා වූ, කාමයන් සේවනය කරන, කාමයන් ඇසුරු කරන අනික් සත්වයින්ව දකිනවා. සෝ තේසං න පිහෙමි න තත් අබිරමාමි. මම ඒ අයට ප්‍රිය කරන්නේ නැහැ, එහි රමණය කරන්නේ නැහැ, එහෙම නැත්නම් ඒ එහි ඇලෙන්නේ නැහැ. ඒ කාමයන් හි හෝ කාමයන් මේ අය වගේ මටත් මේ කාම වස්තුන් පරිභෝග කරන්න තිබ්බනම් කියලා ඒ දේවල් වල ඇලීමක් කැමැත්තක් භාග්‍යතුන් වහන්සේට ඇති වෙන්නේ නැහැ. ඒ හේතුව මොකද? යාහි අයං මාගණ්ඩිය රති අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහි අපි දිබ්බං සුඛං සමාධි ගෛහ තිත්තති තාය රතියා රමමානෝ හීනසන පිහෙමි න තත්තාබිරමාමි. මොකක්ද තේරුම? යම් කිසි මේ ඵල සමාපatti ආදී දේක භාග්‍යතුන් වහන්සේට කැමැත්තක් තියෙනවද? දැන් ආර්යයන් වහන්සේලා ඇලී වාසය කරන්නේ මොන වගේද? දැන් ඵල සමාපatti, එතකොට නිරෝධ සමාපatti ආදී සමාපatti වල. එතකොට ඒ සමාපatti වල අධ්‍යක්ීම ලැබපු උතුමන් වහන්සේ කෙනෙකුට මේ විදිහේ හීන සැපයක් හීන දෙයක් සම්බන්ධව ප්‍රියභාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ හීන දෙයක ඇල්මක් ඇති වෙන්නේ නැහැ. කෙටියෙන්ම කිව්වොත් ඉහළ සැපයක් විඳින්නා වූ ආර්යයන් වහන්සේ කෙනෙකුට අර පහත් කාමයන් ගැන කැමැත්තක් ප්‍රියභාවයක් ඇල්මක් ඇති වෙන්නේ නැහැ කියන එකයි තේරුම. පැහැදිලි නේද? දැන් මේ කාමයන් ඉක්මවලා ඒකේ තියෙන හානිකර ස්වභාවය, ඒ කාමයන්ගේ තියෙන පිළිකුල් සහගත ගතිය, ඒ වගේ තියෙන අර්ථ රහිත ගතිය අවබෝධ කරපු උතුමන් වහන්සේ කෙනෙකුට ආපහු ඒවා ප්‍රිය වෙනවද? දැන් යම් කෙනෙක් අසුචියක් අසුචි විදියට දැනගත්තොත් ආපහු ඒක ප්‍රිය කරනවද? නැහැ. අපි හිතමු මොනවා හරි පාර්සලයක් අපිට ලැබෙනවා. අපි දන්නේ නැහැ මොනවද කියලා. ඊට පස්සේ අපි ඔක ලිහලා බලද්දී ඇතුලේ තියෙන්නේ නරක් වුණ මස් ටිකක්. දිගහැරලා බලද්දී ළඟටවත් ගන්න බෑ. හරිම ගඳයි. අපට ඕක ගැන ප්‍රිය ගතියක් ඇති වෙයිද? එහෙම නැත්නම් අපි හිතමු අසුචි පාර්සලයක් හරි ඒ වගේ මොකක් හරි කියලා. අපි ඕක දිගහැරලා බලන්න කලින් ඈතින් දකිද්දී නම් අපි හිතමු අපේ නමට එවපු පාර්සල මේ ටැග්ග් ඈතින් ඒ බොහොම හොඳට මේක ලස්සනට සරසලා තියෙනවා. දැක්කම සතුට වෙනවද නැද්ද? ඒ වගේ තමන්ට ලැබුණු තෑග්ගක් කියලා දැක්කම සතුට වෙනවා. බොහොම එහෙමනම් හොඳ වටින දෙයක් වෙන්නේ නැති කියලා බොහොම සතුටක් ඇති වෙනවා මේක දැක්කම. ලෝභ හිතක් ඇති වෙනවා. ඊට පස්සේ මේක දිගහැරලා බැලුවයින් පස්සේ මේකේ තියෙන ඒ පිළිකුල් ගතිය තමන්ට වැටහෙන්න ගන්නවා. ඊට පස්සේ එතනින් පස්සෙත් මේකට ආපහු ඒ කැමැත්තක් ඇති වෙයිද? මේක ගෙනහිලා කුටියෙන් තියාගන්න ඕන කියලා හිතෙයිද? පැහැදිලි නේද? අන්න ඒ වගේ තමයි මේ කාමයන්ගේ තියෙන නියම ස්වභාවය තේරුම් ගත්තු යථාභූත අවබෝධය ඇති කරගත්තු භාග්‍යතුන් වහන්සේට නැවත මේ කාමයන් සම්බන්ධව ප්‍රියභාවයක් හිත ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ උපමාවකින් මේ කාරණාව විස්තර කරනවා. කොහොමද? සේයතහපි මාගණ්ඩිය ගහපතිවා ගහපති පුත්තෝ වා අඩ්ඩෝ මහත්ධනෝ මහා භෝගෝ, ඔය විදිහට විස්තර කරනවා. ගෘහපති යෙක් හෝ වේවා ගෘහපති පුත්‍රයෙක්, බොහොම ධනවත්, ඒ බොහොම භෝග සම්පත් තියෙන, පස්කම් සැපවලින් යුක්ත ඒ විදිහේ ගෘහපති තුමෙක් හෝ ගෘහපති පුත්‍රයෙක් ඉන්නවා. ඉතින් එතුමාට මේ ඇහෙන් තමන්ට කැමති විදිහේ රූප දකින්න ලැබෙනවා. ඒ වගේම ඉතිරි ඉන්ද්‍රියයන් වලිනොත් තමන් කැමති විදිහේ ඒ ආරම්මන ලැබෙනවා. මේ විදිහේ බොහොම ඒ කාම සම්පත් පරිභෝග කරමින් ඉඳලා මරණින් පස්සේ මේ හොඳට ඒ කෙනා ජීවිතේ ගත කරලා තියෙනවා. ඊට පස්සේ මරණින් පස්සේ සුගතියක උප්පත්තිය ලබනවා. මේ කෙනා තෞතිසා දිව්‍ය ලෝකේ ඉපදෙනවා. ඊට පස්සේ මේ නන්දන උයනේ අර දිව්‍යංගනාවන් වට කරගෙන දිව්‍යමය කාම සම්පත් පරිභෝග කරමින් කාලය ගත කරනවා. ඒ කාලය ගත කරන අතරේ මේ දිව්‍ය පුත්‍රයා දකිනවා අර වගේම තමන් අර කලින් මනුස්ස ලෝකයේ ඉන්න කාලේ අත්විඳපු සැප සම්පත් පරිභෝග කරන ගෘහපති කෙනෙක්ව හෝ ගෘහපති පුත්‍රයෙක්ව. භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා, මාගන්ධිය මේ දේවපුත්‍රයාට, මේ කොහේ ඉන්න දේවපුත්‍රයාටද මේ නන්දන වනයේ අර අප්සරාවන් පිරිවරාගෙන දිව්‍යමය කාම සම්පත් විඳින මේ දිව්‍ය පුත්‍රයාට අර ගෘහපතියා ගැන හෝ වේවා ඒ ගෘහපතිතුමා විඳින පස්කම් සැප පිළිබඳව කැමැත්තක් ප්‍රිය බවක් ඇති වෙනවද? ආපහු මෙතෙන්ද යන්න තියෙනවා නම් හොඳයි කියලා අදහසක් ඇති වෙයිද? ආපහු මේ නන්දන වනය හොඳ මදි වගේ ආපහු අර මනුස්ස ලෝකේ සැප වින්දොත් හොඳයි කියලා අදහසක් ඇති වෙයිද? භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නයක් අහන්නේ. මොකද්ද උත්තරේ කියමු බලන්න. හයි මොම මොකද්ද උත්තරේ? හයියෙන් කියමු. මේද නොහිතං භෝගෝතම. එතකොට උත්තර දෙනවා, එහෙමනම් හිතෙන්නේ නැහැ ස්වාමීනි. මොකක්ද හේතුව? මානුසකේහි භෝගෝතම කාමේහි දිබ්බකාමා අභික්කන්තතරාච පනීතතරාච. උත්තර දෙනවා, කොහොමද මේ ටික පරිවර්තනය කරන්නේ? ආ මේක කියමු බලන්න. එහෙමනම් හරි.
අවසරයි සර්. භෝගෝතම භාග්‍යෝතමයන් වහන්ස
ඇහෙනවා මදි වගේ ටිකක්.
අවසරයි සර්. භෝගෝතම භවත් ගෞතමයන් වහන්ස මානුසකේහි කාමේහි මනුස්සයන්ගේ කම්සපට වඩා දිබ්බකාමා අභික්කන්දතරාච පනිතතරාච
පනිතතරාච
දිව්‍ය කාමයෝ
වඩාත් ප්‍රණීතයි ප්‍රණීතතරයි. අභික්කන්තතර කියලා කියන්නේ වඩා හොඳයි කියන අර්ථයමයි. ප්‍රණීතතරයි වඩා ප්‍රණීතයි වඩා හොඳයි කියන එකයි තේරුම. ඉතාමත් කාන්තයි, ඒ කියන්නේ හිත අලවන සුළුයි, ඉතාමත් සිත් අලවන සුළුයි, ඉතාමත් ප්‍රණීතයි කියන එකයි තේරුම. ආ තොර මෙතන ව්‍යාකරණ කාරණාව මොකද්ද? විභක්තිය මෙතන. ඕ මොන අර්ථයේද? මොන අර්ථයේ පංචමීද? ඕ කවුද උත්තර දෙන්නේ? විභජනාර්ථ පංචමී කියලා එකක් මතකද? විභජනාර්ථ. එතකොට වඩා කියන අර්ථය යමකට වඩා සංසන්දනය කරද්දී. පැහැදිලිද? එතකොට බොහෝ සෙයින්ම මෙතර තම ප්‍රත්‍යත් එක්ක, විශේෂයෙන්ම තර ප්‍රත්‍යත් එක්ක, එතකොට මෙන්න මේ පංචමී ප්‍රයෝගයේ යෙදෙනවා. මනුෂ්‍ය කාමයන්ට වඩා කියන එකයි තේරුම. පැහැදිලි නේද? හා. ඒවත් අපි ඉඳලාම අහනවා. ඒ නිසා බලලා තියා ගන්න ඕනේ වා නේද? නැත්තම් අර්ථ හරියට කියන්න බැරි වෙනවා. එතකොට මේ අර දිව්‍ය පුත්‍රයා මනුෂ්‍ය කාමයන්ට ඇල්මක් කැමැත්තක් ඇති කරගත්තේ නැහැ. මොකද හේතුව? ඒ මනුෂ්‍ය කාමයන්ට වඩා බොහෝ සෙයින්ම දිව්‍ය කාමයන් අතිශයින්ම ප්‍රණීතයි. ඒ නිසා අර මනුෂ්‍ය කාමයන්ට ආපහු කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි මාගන්ධිය කලින් ගිහි කාලයේදී, ගිහිව ඉන්න කාලෙදී ඒ පංච කාම ගුණයන්. මොනවද පංච කාම ගුණ කිව්වේ? ඇහෙන් දැකිය යුතු ලස්සන ලස්සන රූප, කනින් ඇහිය යුතු කැමති ආකාරයේ ශබ්ද, ওই විදිහට දේශනා කරනවා. ස්පර්ශ ආදී මෙන්න මේ කාම වස්තුන් බොහෝ සෙයින්ම මම පරිභෝග කළා. පසු කාලයේදී අන්න ඒ කාමයන්ගේ සමුදය අත්හංගමය, ඒ කියන්නේ හට ගැනීම, අස්තයට යාම, ආස්වාදය, ආදීනවය සහ මේ කාමයන්ගේ නිස්සරණය තත්වාකාරයෙන් දැනගෙන කාම තෘෂ්ණාව දුරු කරලා, කාම පරිලාහයන් දුරු කරලා සංසිඳුවලා, ඒ කාමයන්ට තියෙන පිපාසාව දුරු කරලා, ආධ්‍යාත්මිකව සංසිඳුණු සිතක් ඇතිව වාසය කරනවා. ඒ විදිහට කටයුතු කරන භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා, ඒ මම ඒ තවත් සත්වයින්ව දකිනවා මේ කාමයන් පරිභෝග කරන කාම තෘෂ්ණාවෙන් කජ්ජමානේ. එතකොට මේක කොහොමද වචනේ හැදුනේ? කාම තණ්හාහි කජ්ජමානේ. කොහොමද මේකේ අර්ථ කියන්නේ? කවුද? කවුරු හරි කියමු බලන්න. පමෝදිතායස්මත්. එතන මේක වාක්‍යයක් විදිහට ගලපගන්න ඕන. කොහොමද මේක ඉස්සල්ලාම අපි වාක්‍යයක් විදිහට ගලපගන්න ඕන? සෝ, මෙතන සෝ කියන්නේ සෝ අහං කියන එක. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ මම කියන එක. කාමේසු අවීතරාගේ කාම තණ්හාහි කජ්ජමානේ කාම පරිලාහේන පරිඩයිහමානේ කාමේ පටිසේවන්තේ අඤ්ඤේ සත්තේ පස්සාමි. පැහැදිලිද? හා, එතකොට මොකක්ද මේකේ තේරුම? වචනේ හැදෙන්නේ කොහොමද? කජ්ජමාන. උත්තර නැහැ නේ කවුරු? කවුරු හරි කියන්න ඕන. කස්සප ආයස්ම. දැන් අපි උත්තර දෙන්නේ නැති වෙද්දී අපි නම් කරනවා කව හරි නේද? නෑ, අපි අර්ථ දැනගද්දී ඒවත් දැනගන්න ඕනනේ නේද? ඈ, අනුභව කරනුයේ. එතකොට දැන් මේ අනුභව කරනුයේ කිව්වොත් ඒක කත්‍රූ කාරකයිනේ. හරි, ඊළඟට කියමු බලන්න. තවර චිත්තයස්ම. ඈ, ඔ මේ කජ්ජමානී කියන වචනේ හැදෙන විදිය මොන විභක්තිද මේක? මේ කාම තණ්හායි කියන වචනය මොන විභක්තිද? කජ්ජමානී කියන එක මොන විභක්තිද? ඒක ඉස්සල්ලා දැනගන්න ඉතයි නේද? විනාඩියයි දෙන්නේ. ඔව්, තතිය මේක. ဒုတိය. හා, ဒုတိය බහුවචනයි. හරි. එතකොට මේක දැන් කියමු බලන්න. එහෙනම් කජ්ජමානේ වචනේ හැදෙන විදිය. වර්තමාන කාල කිතකයක්. එතකොට කොහොමද හැදුනේ ධාතුව? දැන් මට දැනගන්න ඕනා වුණේ මේක වචනේ හැදුණු විදිය කොහොමද කියලා. එතකොට නැත්තම් අර්ථය ගන්න අමාරු වෙන නිසා. කවුරු හරි කියමු බලන්න ඉක්මනට. ක්‍රියාපදය මොකක්ද මේකේ මුල? දැන් මේක කිතකයක් නේ. කිතකේ එතකොට කොහොමද, මොකද්ද මූල ක්‍රියාව? කතරුකාරක ඈ, කාදති. හා, එතකොට කොහොමද කාදති කියලා තියෙන එකෙන් දැන් කාදනේ ධාතුව කාද. ඒක කජ්ජ උනේ කොහොමද? මේක කර්මකාරකයි. කාද ධනය ධනමාන කාදය කාද ය කියන එක කජ්ජ වෙනවා. දයහට ඉජ්ජාදේශයි. පැහැදිලිනේ? එතකොට කජ්ජ කියලා මේ කියන්නේ කණු, කණු ලබන කියන එකයි තේරුම. පැහැදිලිද? කෑමට ලක් වෙන්නා වූ, කන්නා වූ නෙවෙයි. පැහැදිලිද? කන්නා වූ කිව්වොත් කතරුකාරකයි. මේක කණු ලබන්නා වූ. පැහැදිලිනේ? ආ, එතකොට මේ කෑමට ලක් වෙන්නේ දැන් මේ පදය යන්නේ මේ සත්තේ, අඤ්ඤේ සත්තේ කියන පදයට විශේෂණමයි. එහෙමනම් තේරෙන්න ඕන කාමතෘෂ්ණාව විසින්, කාමතෘෂ්ණාවන් විසින් කණු ලබන්නා වූ, ඒ කියන්නේ කාමතෘෂ්ණාවේ ගොදුරක් බවට පත් වුණා වූ කියන එකයි තේරුම. පැහැදිලිද? ආ, එහෙම නැත්නම් අර්ථය කෙලින්ම අනිත් පැත්ත යනවා. පැහැදිලිද? ආ, එතකොට කාම පරිලාහයෙන් දැවෙන්නා වූ කාමයන් සේවනය කරන අනෙක් සත්වයින්ව දකිනවා භාග්‍යවතුන් වහන්සේ. එතකොට කාමයන්ගෙන් පිච්චි පිච්චි ඉන්න, කාමයන්ගේ ගොදුරක් බවට පත් වුණ සත්වයින්ව භාග්‍යවතුන් වහන්සේ දකිනවා. දැන් මේ භාග්‍යතුන් වහන්සේ මේ වෙද්දී මේ කාමයන්ගෙන් මිදිලා කාම තෘෂ්ණාව දුරු කරලා කාමයන්ගේ ආස්වාද ආදීනවාදී සියල්ලම තත්වාකාරයෙන් අවබෝධ කරගෙනයි ඉන්නේ. ඒ ඉද්දි දකිනවා අනිසත්වයෝ බොහොම කොහොමද ඒකට කියන්නේ නේද? නිකන් උමතු වෙලා වගේ මේ කාමයන් හොයමින් ඒවා පස්සේම දුවමින් ඒවායේ ගොදුරක් බවට පත් වෙලා නැවත මේ සංසාර දුකට පත් වෙන සත්වයින්ව භාග්‍යතුන් වහන්සේ දකිනවා. එහෙම දැකලා භාග්‍යතුන් වහන්සේට හිතෙනවද ආපහු අර කාමයන් සේවනය කරන්න, එහෙම නැත්නම් ඒව ගැන ප්‍රියභාවයක් ඇති වෙයිද භාග්‍යතුන් වහන්සේට? අර අතහැරලා ආපු කාම වස්තු ගැන ප්‍රියභාවක් ඒවායේ ඇලීමක් ඇති වෙයිද? එහෙම ඇති වෙන්නේ නැහැ. සංකිස්ස හේතු යාහි අයං මාගන්ධිය රති අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහි. ওই විදියට අර කලින් විස්තර කරපු විදියටම ඒ ඵල සමාපatti, නිරෝධ සමාපatti ආදී ඒ සමාපattiන්හි යෙදිලා වාසය කරන ඒ නිවන් සුවය අත්විඳින භාග්‍යතුන් වහන්සේට කිසිසේත්ම නැවත මේ කාමයන් හොඳයි කියලා හෝ ඒ කාමයන් පරිභෝග කරන කාමයන්හි ඇලී ගලී වාසය කරන සත්වයෝ මනුස්සයෝ හොඳයි කියලා හැඟීමක් ඇති වෙන්නේ නැහැ. පැහැදිලිද? ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දැන් මේ දේශනාව ඉස්සරහට විස්තර කරනවා තවත් උපමාවක් අරගෙන. සේයතහාබි මාගණ්ඩිය කුට්ටිහි පුරිසෝ අරුගත්තෝ පක්කගත්තෝ කිමීහි කජ්ජමානෝ නකේහි වනමුකානි විප්ප තච්චමානෝ අංගාර කාසුයා කායම් පරිතාපේය. ඔය විදියට දේශනා කරනවා. කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. මේ කෙනාගේ මුළු ඇඟේම දදයක් හැදිලා. අපි හිතමු මුළු ඇඟේම දදයක් හැදුණු මිනිස්සෙක් ඉන්නවා. ඉතින් ඒ අර සත්තු ඇඟේ කද්දි ඉතින් මොකද කරන්නේ? නියපොතු වලින් මේ ඇඟ කසලා ඒ ගිනි කබලකින් ඇඟ රත් කරනවා. එහෙම රත් කරලා යම් කිසි සුවයක් ලබනවා මේ මිනිසයා. එතකොට ඒ කෙනාගේ ඥාතියෝ හිතවත්තු මේ කෙනාව වෙද මහත්තයෙක් ළඟට එක්කන් යනවා. ඊට පස්සේ මේ වෙද මහත්තයා බෙහෙත් කරනවා. ඊට පස්සේ ඒ බෙහෙත් නිසා මේ රෝගයෙන් මේ කෙනා මිදෙනවා. අරෝගෝ අස්ස සුඛී සීරි සයං වසී යේන කාමං ගමෝ. ඉතින් රෝග රහිත කෙනෙක් බවට පත් වෙනවා, සුවපත් කෙනෙක්, ස්වෛරී කෙනෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ තමන් කැමති තැනකට තමන් කැමති විදියට යන්න එන්න පුළුවන්, තමන්ගේ වසඟයේ පවත්වන්න පුළුවන් මට්ටමේ නිරෝගී කෙනෙක් වෙනවා කියන එකයි කෙටියෙන්ම තේරුම. මේ කෙනා නිරෝගී කෙනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ දැන් මේ කෙනා දකිනවා තවත් අර විදියෙම රෝගියෙක් නියපොතු වලින් ඇඟ කස කස ගිනි කබලකින් ඇඟ තවමින් ඉන්න වෙනත් කුෂ්ඨ රෝගියෙක්ව දකිනවා. භාග්‍යතුන් වහන්සේ අහනවා මාගන්ධියගෙන් මොකක්ද අහන්නේ? අර මුලින් ලෙඩේ තිබිලා හොඳ වුණ මනුස්සයා අර කුෂ්ඨ රෝගියාව දැක්කම ඒ කුෂ්ඨ රෝගියාට ප්‍රිය කරයිද? එහෙම නැත් ඒ වගේම අර අඟුරු කබලටයි අර බෙහෙත් බොණ්ඩයි කැමති වෙයිද? දැන් මේ නිරෝගී කෙනා අර අඟුරු කබලෙන් තව තව ඉන්න කැමති වෙනවද? කැමති වෙයිද? එහෙම කැමති වෙන්නේ නැහැ. නොහිදම් භෝගෝතම. එහෙම කැමති වෙන්නේ නැහැ. මොකද ඉතින් දැන් ලෙඩේ හොඳයි නම් ලෙඩේ හොඳ වෙලා තියෙද්දි අඟුරු කබලෙන් තවද්දි අමාරුයි, පහසු නැහනේ. පැහැදිලි නේද? දැන් ලෙඩේ තියෙද්දි නම් පහසුයි, ලෙඩේ නැත්තම් අපහසුයි. බෙහෙත් බොන එකත් ලෙඩේ හොඳ කරගන්න නම් කැමතියි අපි බෙහෙත් බොනවා. ලෙඩක් නැතුව බෙහෙත් බොන්න කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් විස්තර කරනවා මොකක්ද ඒකට හේතුව. ඉතින් රෝගය තියෙද්දි බෙහෙත් වලින් ප්‍රයෝජනයක් තියෙනවා. ඉතින් රෝගය නැතුව බෙහෙත් වලින් ඇති වැඩක් නැහැනේ කියලා මාගන්ධිය උත්තර දෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අර කලින් විදියටම ඒ විදියටම මාගන්ධිය මාත් ගිහි කාලෙදී මෙන්න මේ පස්කම් සැප උපරිමයෙන් අත්දැක්කා අත්විඳා. නමුත් පසුව මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මෙන්න මේ කාම ධර්මවල නියම ස්වභාවය මම අවබෝධ කරගත්තා. ඒ වායේ සමුදය, ඒ වගේම අස්තංගමය, මේ වායේ ආස්වාදය, ආදීනවය සහ නිස්සරණය මනාව අවබෝධ කරගත්තා. ඒ විදියට අවබෝධ කරගෙන ඒ කාම තෘෂ්ණාව, කාම පරිලාහය, කාම පිපාසාව දුරු කරලා සංසිඳුණු සිතක් ඇතුව වාසය කරනවා. ඒ නිසා මං අර ඒ විදියට කාමයන්ට ඇලිලා වාසය කරන සත්වයින්ට හෝ කාම වස්තුන්ට ප්‍රියභාවයක් ඇත්තේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ උපමාව ගලපලා දේශනා කරනවා. ඒ මොකද අන්න අර නිවන් අරමුණේ ඇලිලා වාසය කරන නිසා. පැහැදිලිනේ, ඵල සමාපatti ආදී යෙදිලා වාසය කරන නිසා මේ කාමයන්ට නැවත ඇල්මක් කැමැත්තක් ඇති වෙන්නේ නැහැ කියලා දේශනා කරනවා. මේ විදිහේ තව උපමා කීපයක් තියෙනවා. අපි ඔක්කොම කතා කරන්න වෙලාව මදි වෙයි. අපි මේ ටිකේ අට කතාව ටිකක් බලලයිමු නේද? ඊළඟ උපමාවත් කතා කරලම මේ උපමාවත් අපි කතා කරලම ඉමුකෝ නේද? අර විදියටම කුෂ්ඨ රෝගියෙක් ඉන්නවා. කුෂ්ඨ රෝගියෙක් කියන්නේ අපි දදයක් තියෙන කෙනෙක්. මේ කෙනා අර විදියටම නියපොතු වලින් කහලා අඟුරු වලින් අඟුරු කබලකින් ඇඟ තවනවා. ඉතින් මේ කෙනා අර විදියටම පසුව වෙද මහත්මයෙක්ව මුණ ගැහිලා ලෙඩේ සුවපත් කරගෙන නිරෝගී කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ නිරෝගී උණ කෙනාව බලවත් පුරුෂයෝ දෙන්නේ අත් දෙකෙන් දෙපැත්තෙන් අල්ලගෙන අර වගේම අඟුරු වලක් ළඟට හරි ගින්දරක් ළඟට අරගෙන යනවා බලෙන්. දැන් ඉස්සර නම් තමන්ම එතෙන්ට ගිහිල්ලා ඒ ගින්දර ගින්න තපිනවා නේද? ඒ ලෙලේ තියෙන කාලේ තමන් කැමැත්තෙන්ම ගිහිල්ලා ගිනි තපිනවා. දැන් මොකද වෙන්නේ? ලෙඩේ හොඳ වුණායින් පස්සේ දෙන්නේ බලෙන් අල්ලගෙන අතෙන්ද අරන් යන්න හදනවා. තංකින් මඤ්ඤසි මාගණ්ඩිය අපිනුසෝ පරිසෝ ඉති ඉතිච ඉතිචේව කායං සන්නාමෙයාති. ඊට පස්සේ මොකද්ද භාග්‍යතුන් වහන්සේ අහන්නේ? මොකද හිතන්නේ මාගණ්ඩිය මේ කෙනා එහෙට මෙහෙට කය අඹරලා මේකෙන් ඈත් වෙන්න උත්සාහවත් වෙයිද නැද්ද? එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ විදියට මේ කය අර ගින්දරෙන් පිටපැත්තට තමයි නවන්නේ. එහෙම නැත්නම් මේ ගිනි සැරෙන් බේරෙන්න තමයි උත්සාහවත් වෙන්නේ මේ කෙනා. ඒ මොකද? භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා. ඊට පස්සේ මතක් කරනවා, අසුහි භෝ ගෝතම අග්ගී දුක්ඛ සම්පස්සෝ චේව මහා අභිතාපෝච මහා පරිලාහෝච. මේ ගින්දර දුක් ස්පර්ශයක් තියෙන්නේ. ඒ වගේම මහා තැවීමක් ඇති කරනවා, මහා දැවීමක් ඇති කරනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා, දැන් මේ ගින්දරයේ දුක් ස්පර්ශ සහිත බව, මේ ගින්දරයේ තියෙන දුක් සහිත බව, තැවීමක් තියෙන බව, පරිලාහයක් තියෙන බව දැන් විතරද තියෙන්නේ? දැන් මේ ලෙඩේ හොඳ වුණාට පස්සේද මේ ගින්දරේ දුක් ස්පර්ශයක් තියෙන්නේ? දැවීම තැවීම තියෙන, දැන් කලින් කැමැත්තෙන්ම ගියානේ මේ කෙනා. එතකොට මේ ලෙඩේ හොඳ වුණායින් පස්සේ මේ පසු අවස්ථාවේ විතරද ගින්දරේ මේ දුක් ස්පර්ශ සහිත බව තියෙන්නේ? දැවීම තියෙන්නේ, තැවීම තියෙන්නේ. ඊට පස්සේ මතක් කරනවා, මේ ගින්දර කියන එක දැනුත් දුක් ස්පර්ශ සහිතයි, බොහොම දෙලි තැවීමක් දැවීමක් තියෙනවා. කලිනුත් ඒ වගේම තමයි. ගෞතමයන් වහන්ස මේ කුෂ්ඨ රෝගය තිබුණු පුරුෂයාට අර රෝගය තියෙන අවස්ථාවේදී උපහත ඉන්ද්‍රියෝ දුක්ඛ සම්පස්සේ යේව අග්ගිස්මින් සුඛං ඉති විපරීත සංඤං පච්චලත්ථ. මොකද්ද තේරුම? අර රෝගය නිසා මේ ජීවිත මේ ප්‍රසාදය කාය ප්‍රසාදය වෙනස් වෙලයි තියෙන්නේ. උපහත ඉන්ද්‍රිය නැසුණු ඉන්ද්‍රිය තියෙන්නේ කියන්නේ නිවැරදිව අරමුණ වැටහෙන්නේ නැහැ. ඒ නිසා මේ දුක් සහිත ඌම ගින්දර ඒ කෙනාට සැපක් වගේ විපරීත සංඥාවක් ලැබුණා. සුඛං ඉති විපරීත සංඥං පති අලත් උත්තරේ කිව්වා. වචනේ අහන්න හිටියේ මොකද්ද මේ තියෙන්නේ? විපරීත සංඥාවක් ලැබුවා. පැහැදිලිද? එතකොට අර දුක් සහිත ඌම ගින්දර සැපයි කියලා වැරදි සංඥාවක් ලැබුවා මෙන්න මේ රෝගය නිසා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මාගන්ධිය මේ විදියටම තමයි. අතීත ඌත් අනාගත ඌත් සෑම කාමයක්ම දුක් ස්පර්ශ සහිතයි. මහා දැවීමක් තියෙනවා, මහා පරිලාහයක් තියෙනවා. අනාගත ඌත් අතීත ඌත් මේ වර්තමාන ඌත් මේ සියලුම කාම වස්තු දුක් ස්පර්ශ සහිතයි. මහා දැවීමක් තියෙන, මහා පරිලාහයක් තියෙන වස්තු. මේ සත්වයෝ මේ ලෝකයේ ඉන්න පෘථග්ජන සත්වයෝ කාමේසු අවීතරාගා, කාමයන්හි වීතරාගී නොවූ, එහෙම නැත්නම් රාගය දුරු නොකළ, කාම තෘෂ්ණාවෙන් කනු ලබන්නා වූ, කාම පරිලාහයෙන් දැවෙන්නා වූ මේ සත්වයෝ ඒ හරි අවබෝධයක් නැතිව උපහත ඉන්ද්‍රියා ඒ අයට නිවැරදිව මේ අරමුණ වැටහෙන්නේ නැහැ. ඒ නිසා දුක්ඛ සම්පස්සේසු යේව කාමේසු සුඛං ඉති විපරීත සංඤං පච්චලත්තුං. මේ දුක් සහිත ඌම කාමවස්තු පිළිබඳව සැපයි කියන වැරදි සංඥාවක් ලැබුවා. කෙටියෙන්ම කිව්වොත් මේ සත්වයින්ට මේ දුක් සහිත කාමවස්තු කාමයන් වැටහෙන්නේ සැපයි වගේ. ඒ නිසා තමයි ඒ අය මේ කාමයන්ට මේ තරම් ගිජු බවක් ඇති කරගන්නේ, ඒ කාමයන් පස්පස්සේ හඹාගෙන යන්නේ. ඒ මොකද අර කාම තණ්හාව කියන රෝගය මේ අයට තියෙන නිසා. පැහැදිලිද? එතකොට දැන් අර කුෂ්ඨ රෝගය තියෙන කෙනාට ගින්දර දුක් සහිත දුක් වේදනා සහිත ගින්දර සැපයි වගේ දැනුණා වගේම තමයි කාම තණ්හාව කියන රෝගය තියෙන කෙනාට කාම වස්තු සැපයි වගේ වැටහෙනවා, සැපයි කියලා වැටහෙනවා. පැහැදිලිද? විපරීත සංඥාවක් ලැබෙනවා. මෙන්න මේ විදිහට භාග්‍යතුන් වහන්සේ උපමා ගලපලා දේශනාව කරනවා. ඊළඟ උදාහරණයක් කතා කරලා නවත්තමුනේ. හරි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අර විදියේ කුෂ්ඨ රෝගියෙක් අතින් මියපොතු වලින් ඇඟ කහද්දි, ඒ වගේම අඟුරු වලකින් හරි අඟුරු කබලකින් හරි ඇඟ රත් කරද්දි මොකද වෙන්නේ? ඒ තුවාල තවදුරටත් අපිරිසිදු බවට පත් වෙනවා, දුගඳ බවට පත් වෙනවා, තවදුරටත් නරක් වෙනවා. මේ රෝගය තව දැන් කස කස මේක මෙයා කරද්දි මොකද වෙන්නේ? මේ තුවාල කැඩිලා තවත් මේක අමාරු තත්වයට පත් වෙනවා. ඒක තිබුණටත් වඩා උත්සන්න බවට පත් වෙනවා රෝගය. නමුත් පොඩි ආස්වාදයක් මේකේ තියෙනවද නැද්ද කහද්දි? අර කැහිම නිසා යදිදම් වනමුඛානම් කණ්ඩු වෙන හේතු අර තුවාලය කහද්දී පොඩි ආස්වාදයක් පහසුවක් නම් හැබැයි තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ කාමයන්හි අවීතරාගී සත්වයෝ කාමයන්ගෙන් කාමයන්ගේ ගොදුරු බවට පත් වුණා වූ කාමයන්ගෙන් දැවෙන්නා වූ කාමයන් සේවනය කරන සත්වයොත් මෙන්න මේ වගේමයි. ඒ අයට මේ කාමයන්ගේ පොඩි ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදය නිසා මහා දුකකට පත් වෙනවා මේ කාම වස්තු අත්පත් කරගන්න ඒ දේවල් ලබා ගන්න උත්සාහවත් වීම නිසා. පැහැදිලිද? පොඩි ආස්වාදයක් තියෙනවද? භාග්‍යතුන් වහන්සේ නැහැ කියන්නේ නැහැ. සුළු ආස්වාදයක් කාමයන්ගේ තියෙනවා. හැබැයි ආදීනවය ඊට වඩා බොහොම වැඩි. ඒක තේරෙන්නේ නැති නිසා අර මහා ආදීනවය දකින්නේ නැතුව සුළු ආස්වාදයට මේ සත්වයෝ ඇලෙනවා. ඒ නිසා මේ දුකට පත් වෙනවා. ඒ නිසා දැන් අර සුළු ආස්වාදය බලාපොරොත්තු වෙමින් මේ අය අර රෝගියා ඇඟ කසනවා වගේ මේ කාම වස්තු පරිභෝග කරන්න පටන් ගන්නවා. තථා තථා තේසං තේසං සත්තානං කාම තණ්හා චේව පවඩ්ඩති කාම පරිලාහේන ච පරිඩයිහಂತಿ හෝති චේව සාතමත්තා අස්සාදමත්තා යදිදම් පංච කාම ගුණේ පටිච්ච. මේ පංච කාම ගුණයන් නිසා ඉතාම සුළු ආස්වාදයක් ලැබෙනවා තමයි. ඒක නෑ කියන්නේ හරියට අර කුෂ්ඨ රෝගියා ඇඟ කහද්දි පොඩි ආස්වාදයක් ලැබුණා වගේ මේ කාම වස්තු පරිභෝග කරද්දී කාම පංච කාම ගුණයන් පරිභෝග කරද්දී හෝතිචේව සාතමත්තා අස්සාදමත්තා ආස්වාද මාත්‍රයක් සැප මාත්‍රයක් තියෙනවා. බොහෝම කුඩා සුවයක් පහසුවක් තියෙනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා මාගන්දියගෙන්. ඔබතුමා අහලා තියෙනවද, එහෙම නැත්නම් දැකලා තියෙනවද, රජ කෙනෙක් හරි මහා ඇමති කෙනෙක් හරි ඒ පස්කම් ගුණ අතහරින්නේ නැතුව ඒ දැන් ඒ දැන් රජවරුන්ට ඇමතිවරුන්ට ඇති තරම් ඒවා ලැබෙනවද නැද්ද? තමන් කැමති කැමති කාම වස්තු ලැබෙනවා. ඒ දේවල් ලැබුණම එතකොට ඒ කාම තෘෂ්ණාව අත්හරින්නේ නැතිව කාම පිපාසාව දුරු කරන්නේ නැතිව සංසිඳුණු හිතකින් වාසය කරන කෙනෙක්ව දැකලා තියෙනවද? එහෙම කෙනෙක්ව දැකලා නැහැ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා හොඳයි මා ගන්දි, ඉතින් මාත් එහෙම කෙනෙක් ගැන දැකලත් නැහැ අහලත් නැහැ. කොයි වගේ කෙනෙක්ද? අර විදියටම පස්කම් සැප ඒවායින් ඒවට ගිජු වෙලා ඉඳලා ඒ කාම තණ්හාව අත් නොහැර ඒ කාම පිපාසාව කාම කාමයන් නිසා ඇතිවෙන දැවිල්ල දුරු කරන්නේ නැතිව සංසිඳුණු හිතකින් වාසය කරන කෙනෙක්ව දැකලා නැහැ. කියන්නේ කාමයන් තියෙනවා නම් මෙන්න මේ දැවීම තැවීම කියන එකත් තියෙනවම තමයි. ඒකයි භාග්‍යතුන් වහන්සේ මතක් කරන්නේ. පැහැදිලි නේද? ඒක කාම වස්තු පරිභෝග කරන අතරේ සංසිඳුන හිතකින් වාසය කරන්න බෑ. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ දේශනා කරනවා යම් කිසි ශ්‍රමණ බ්‍රාහ්මණ කෙනෙක් මේ කාම පිපාසාවෙන් තොරව සංසිඳුණු සිතක් ඇතිව වාසය කරනවා නම් අතීතයේ වාසය කළා නම් අනාගතයේ එහෙම කෙනෙක් පහළ වෙනවා නම් ඒ හැම කෙනෙක්ම මේ කාමයන්ගේ හටගැන්ම අස්තයට යාම ආස්වාදය ආදීනවය නිස්සරණය කියන දේවල් තත්වාකාරයෙන් දැනගෙන කාම තෘෂ්ණාව දුරු කරලා කාම පරිදාහය දුරු කරලා කාම පිපාසාව දුරු කරලා ආධ්‍යාත්මිකව සංසිඳුණු සිතක් ඇතුව වාසය කරපු කෙනෙක්, වාසය කරන කෙනෙක් සහ අනාගතයේත් එහෙම කෙනෙක්ම තමයි සුවසේ කාමයන් ඒ කාම තණ්හාවෙන් තොරව සුවසේ කාලය ගත කරන්නේ. හිතියෙම කිව්වොත් මේ හිත සංසිඳුවාගෙන වාසය කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ කාමයන්ගෙන් දුරු වුණ කෙනෙකුටමයි. ඒ කාමයන්ුත් සහිතව සංසිඳුණු හිතක් ඇතිව වාසය කරන කෙනෙක්ව අතීතයේ දකින්න නැහැ, වර්තමානයේ දකින්න නැහැ, අනාගතයේ පහළ වෙන්නේ නැහැ. එහෙමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ උදාන ගාථාව දේශනා කරනවා. ආරෝග්‍ය පරමාලාභා නිබ්බාණං පරමං සුඛං අට්ඨංගිකෝච මග්ගාණං ඛේමං අමතගාමිනං කියලා දේශනා කරනවා. අපි ඒ ගැන අට කතාවේ ඉතිරි ටික විස්තර කතා කරමු. අද වෙලාව මදි වෙයි වගේ නේද? භාග්‍යතුන් වහන්සේගේ අර ගිහි කාලයේ භාග්‍යතුන් වහන්සේ විඳපු සැප සම්පත් ගැන එතන විස්තරය කියලා තියෙනවා. ඒතරේ ඒ ටික අපි එකින් එක ඔක්කොම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතන ඒ තිබුණු කොයි වගේ සුව පහසු මාලිගාද තිබුණේ කියලා මෙතන විස්තර කරලා තියෙනවා එකිනෙක. ඒව හිමීට පසුව කියවගන්න. මෙතන අට කතාව කියවගත්තම පැහැදිලි ඒ ටික. ඉතින් මෙතන කියනවා වස් කාලයේදී තිබුණ ප්‍රාසාදය ගොඩක් උසත් නැහැ, ගොඩක් මිටිත් නැති. එතකොට දොරටු වාකවුළු ගොඩකුත් නැති, අඩු කරලත් නැති නොවිදියට විස්තර කරලා කියනවා. කොයි වගේද ඒ එකිනෙක භාග්‍යතුන් වහන්සේට තිබුණු මාලිගාවල ස්වරූපය? කෙටියෙන්ම මතක තියාගන්න තියෙන්නේ බොහෝම ඒ ඍතුවට ගැළපෙන විදිහට. දැන් සීතල කාලේ නම් සීතල ඇතුළට එන්නේ නැති වෙන්න ඇතුළත උණුසුම රැකෙන විදිහේ මාලිගාවක්. උණුසුම් කාලේදී නම් උණුසුම ඇතුළට එන්නේ නැති වෙන්න ඇතුළේ සිසිලස රැකෙන විදිහේ මාලිගාවක්. ওই විදිහට මාලිගා තුනක් හදලා තිබුණා. ඉතින් ඒකෙදී බෝසතාණන් වහන්සේට අර මේ සුවඳ පෙන් එහෙම කොහොමද ගෙනල්ලා සැපයුවේ, කොයි වගේද ඉදිනෙදා ජීවිතේ ගත කළේ කියලා ඒ විස්තරේ මෙතන කියලා තියෙනවා. ඒ ටික හිමීට පසුව කියව ගන්න. අපි ඔක්කොම ඒ ටික කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් නිප්පුරිසේහි කියලා කිව්වේ අර පුරුෂෝ නැති මාලිගා මේවා. ඒකයි මේ කියන්නේ. මේ ඒ තූර්ය වාදන විතරක් නෙවෙයි, හැම තැනකම ස්ත්‍රීන් මයිලු හිටියේ කියනවා. දොරටු පාලයොත් පාලිකාවෝ ඉඳලා තියෙන්නේ. දෝවාරිකාපි ඉත්තියෝව. පැහැදිලිද? ආ, ඒ විදිහට කියලා තියෙනවා. හේතුව කියනවා මේ නෑවීම ආදිය කරන්නෙත් ස්ත්‍රීමලු. ඒ ඔක්කොම ඒ විදිහට කියලා තියෙනවා. මෙතන හේතුව ටිකක් තතාරූපං ඉස්සරිය සුඛ සම්පත්තින් අනුභවමානස්ස පුරිසං විස්වා පරිසංකා උපජ්ජති. මේක හේතුව මම බලලා කියන්නම් තව ටිකක්. මේ විදිහේ සැපක් විඳිද්දී පුරුෂයෙක්ව දැකලා සැකයක් උපදින්න පුළුවන්. ඒ සැකය නොවේවා කියලා මොකද්ද කියන එක තව පොඩ්ඩක් මම බලලා කියන්නම්. ඊට පස්සේ දැන් අර උපමාවක් කිව්වනේ, දිව්‍ය ලෝකයේ සැපට වඩා සැපයි මනුෂ්‍ය ලෝකයේ සැපයි සසඳලා ඒක ගැන විස්තර කරලා තියෙනවා. අභික්කාන්තත රාජ පනීතත රාජ කියලා පාඩයක් ආවේ ඒක ගැන කියනවා. කුසග්ගේන උදකං ආදාය සමුද්දේ උදකං මිනේ ඒවං මානුසකා කාමා දිබ්බ කාමාන සම්තිකේ. කවුරු හරි පරිවර්තනය කරලා කියමු බලන්න, මේක පුරු වෙන්නත් එක්ක ඒ වගේ වනේද? කවුද කියන්නේ? ගුණාලංකාර ආයතන. පේනවා මදිද? හරි. පැහැදිලිද? කොහොමද කුසග්ගේන උදකං ආදාය? කුසතන කොළේක් දැන් මහා මොහොද තියෙනවනේ. මහා මොහොදේ වතුරින් කුසතන අගකට වතුර ටිකක් ගන්නවා. මුළු මොහොදෙන් හතරෙන් එකක් විතර වගේ අහුවෙයිද කුසතන කොළේකට? ඉන්නේ තේරෙනවනේ එතකොට. තාමත්ම ස්වල්පයයි හිතා ගන්න. කියන්නේ ඒක උපමාවක් කියන්නත් බැරි තරමට දැන් ඒකම තමයි අපිට උපමාව කියන්න වෙන්නේ නේද? උසතන කොළයේ අග තියෙන වතුර බින්දුවයි මහ මොහොතේ තියෙන වතුරයි සසඳනවා වගේ තමයි දිව්‍ය කාමයන් සමීපයේ මනුෂ්‍ය ලෝකයේ තියෙන කාමයන්. ඒතර ඒ තරම් අල්පයි මනුෂ්‍ය ලෝකයේ සුගතියක් උනාට දිව්‍ය ලෝකයේ කාමයන් එක්ක සංසන්දනය කරලා බලද්දී. දැන් මේ උපමාව කිව්වේ දිව්‍ය සම්පත් වලට ඇල්ම ඇති කරගන්න කියලාද? මේක කිව්වේ මොකද? දැන් ඒ අර උපමාව ගලපලා කියන්නේ. අර දැන් උපමාවෙදි කිව්වේ කොහොමද දිව්‍ය ලෝකයේ ඉන්න කෙනෙක් කවදාවත් මනුෂ්‍ය ලෝකය ප්‍රාර්ථනා කරන්නේ නැහැ කියලා. මනුෂ්‍ය ලෝකයේ කාමයන් නැවත ප්‍රාර්ථනා කරලා ඉන්න හිතන්නේ නැහැ. ඒ මොකද මෙන්න මේ තරම් ලාමකයි මනුෂ්‍ය ලෝකයේ කාමයන්. පැහැදිලිනේ? එතකොට දැන් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ සියලුම කාමයන් දිව්‍ය ලෝකයේ හෝ වේවා මනුෂ්‍ය ලෝකයේ හෝ වේවා මේ සියලුම කාමයන් සම්බන්ධව භාග්‍යතුන් වහන්සේගේ කැමැත්තක් වර්ණනා කිරීමක් ඇත්තේ නැහැ. හේතුව මොකද? ඊට වඩා අතිශයින්ම ප්‍රණීතතර වූ ඵල සමාපatti භාග්‍යතුන් වහන්සේ උපදවාගෙන වාසය කරන නිසා. පැහැදිලිද? ආ. හරි. මෙන්න ඊට පස්සේ උපමාව ගලපලා දේශනා කරනවා. කොහොමද ඒ ගෘහපති තුමා පස්කම් සැප වලින් යුක්තව ගත කරපු කාලය වගේ තමයි බෝසතාණන් වහන්සේ ප්‍රාසාද තුනේ 40,000ක් ස්ත්‍රීන් මැදේ සතුටු වෙන කාලය. ඒ වගේම මේ ගෘහපතිතුමා කුසල් කරලා සුචරිතේ හැසිරිලා දිව්‍ය ලෝකයේ ඉපදුනා වගේ තමයි බෝසතාණන් වහන්සේ අභිනික්‍රමණය කරලා බෝධි පල්ලංකයේ සර්වඥතා ඥාණය ප්‍රතිවේද කළ කාලය. ඒ වගේම අර දිව්‍ය ලෝකයේ ඉපදුණු ගෘහපතිතුමා නන්දන වනයේ සම්පත් අනුභව කරන කාලය වගේ තමයි තථාගතයන් වහන්සේගේ චතුර්ථ ධ්‍යාන ඵල සමාපatti රතියෙන් කාලය ගත කරන අවස්ථාව. ඒ වගේම ඒ ගෘහ අර දිව්‍ය ලෝකයේ ඉපදුණු දිව්‍ය පුත්‍රයා මනුෂ්‍ය පස්කම් සැප ප්‍රාර්ථනා නොකරනවා වගේ තමයි තථාගතයන් වහන්සේ චතුර්ථ ධ්‍යාන ඵල සමාපත්තියෙන් කාලය ගත කරද්දී හීන වූ පහත් වූ ජනයාගේ සැපය ප්‍රාර්ථනා නොකරන කාලය. පැහැදිලිද? මෙන්න මේ විදිහට ඒ උපමාව ගලපලා විස්තර කරනවා. ඊට පස්සේ ආපහු ඊළඟට තියෙන්නේ මේ කුෂ්ඨ රෝගියා ගැන උපමාවේ කතාව. මේ වචන අපි එච්චරම එකින් එක විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඒවා අපි කලින් කෙටියෙන් අර්ථය කීවා. ඊට පස්සේ ඔන්න උපමාව ගලපලා විස්තර කරනවා. කොහොමද? ඒ පුරුෂයාගේ කුෂ්ඨ තිබුණු කාලය වගේ තමයි බෝසතාණන් වහන්සේ ගිහි ගෙයි වාසය කරපු කාලය. අඟුරු කබල වගේ තමයි කාම වස්තු. එක කාම වස්තුවක් අඟුරු කබලක් වගේ. එතකොට අඟුරු කබල් දෙකක් වගේ තමයි කාම වස්තු දෙකක්. ඊට පස්සේ විස්තර කරනවා සක්දේව් රජතුමාගේ සක්දේව් රජතුමාට කෝටි දෙකහමාරක් අඟුරු කබල් තියෙනවා වගේ තමයි නාටක ස්ත්‍රීන් කෝටි දෙකහමාරක් ඉන්නවා. අඟුරු කබල් කෝටි දෙකහමාරක් තියෙනවා වගේ කියලා ඔන්න විස්තර කරනවා. එතකොට නියපොතු වලින් අර තුවාලය කසමින් අඟුරු කබලකින් තවනවා වගේ තමයි මේ කාම වස්තු සේවනය කිරීම. බෙහෙත් වලට පැමිණිලා එහෙම බෙහෙතක් කරන්න පටන් ගත්තයින් පස්සේ නිරෝගී වුණා වගේ තමයි කාමයන්හි ආදීනව දැකලා නෙක්ඛම්මයේ ආනිසංසයත් දැකලා ගිහිගෙයි නික්මිලා බුද්ධත්වයට පත්වුණු කාලයේදී චතුර්ථ ධානික ඵල සමාපatti රතියෙන් කාලය ගත කරන කාලය. කෙටියෙන්ම කිව්වොත් ඵල සමාපත්තියෙන් ගත කරන කාලය. අර නිරෝගී වුණ කාලය වගේ. අර වෙනත් තවත් කුෂ්ඨ රෝගියෙක්ව දැකලා ඒ තත්ත්වය ප්‍රාර්ථනා නොකරනවා වගේ තමයි අන්න අර ඵල සමාපත්තියෙන් ගත කරද්දී අර හීන ජනයාගේ කාම රතිය කාමයන්හි ඇලී වාසය කිරීම ප්‍රාර්ථනා නොකරන අවස්ථාව. පැහැදිලි නේද? හා. හරි, ඊට පස්සේ අර විස්තර කරනවා අර ඒ රෝගියාට ඒ නිවැරදිව අරමුණ නොදැනුනේ මොකද? ඉන්ද්‍රිය කාය ප්‍රසාදය නැසිලා, එහෙම නැත්නම් වෙනස් වෙලා තිබුණු නිසා. ඒක උපහත ඉන්ද්‍රිය, එහෙම නැත්නම් ඒ නිවැරදිව අරමුණ ගන්න සමත් මට්ටමට ප්‍රසාදය නැති නිසායි. අන්න ඒ වගේ තමයි මේ පඤ්ඤා ඉන්ද්‍රිය, ප්‍රඥාව කියන ඉන්ද්‍රිය නැසුණු නිසා දුක් වූම ස්පර්ශය, දුක් ස්පර්ශ ඇත්තා වූ කාමයන්, කාම වස්තු සැපයි කියලා විපරීත සංඥාවක් ලැබෙනවා. අර කිනාට මේ කාය ප්‍රසාදය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා දුක් ස්පර්ශ සහිත මේ ගින්දර එයාට දැනුනේ සුව පහසුවක් වගේ. අන්න ඒ වගේ තමයි මේ පඤ්ඤා ඉන්ද්‍රිය නුවණ මොවරලා නැති නිසා, ඒක හරියට වැඩ කරන්නේ නැති නිසා, ඒක නැසිලා තියෙන නිසා තමයි දුක් සහිත වූම කාම වස්තු සැපයි කියලා සංඥාවක් ඇති වෙන්නේ, විපරීත සංඥාවක් ලැබෙන්නේ. ඔව් ඊට පස්සේ ඉතින් අර අපි මේ ටික කතා කළා ඊට පස්සේ මෙතන විස්තර කරන්නේ අර දැන් මේ රෝගයක් තියෙන වෙලාවේ කසද්දී පොඩි පහසුවක් දැනුණානේ. නමුත් මොකද වෙන්නේ? ඒ නිසා මේ රෝගය තව ටිකක් උත්සන්න වෙනවා. මේ තුවාලේ තව ටිකක් වැඩි වෙනවා කැසීම නිසා. පොඩි පහසුවක් තිබුණාට තවත් මේකේ තත්ත්වය ඊට වඩා පොඩි ආස්වාදයක් ඒ වෙලාවේ තිබුණාට රෝගය සුව වීමක් නෙවෙයි වෙන්නේ. ඒකයි මේ කියන්නේ අර පොඩි ආස්වාදයක් තියෙනවා. තස්සහි පරිතාපෙන් තස්සච කණ්ඩූවන් තස්සච පානකා අන්තෝ පවිසන්ති දුට්ට ලෝහිත දුට්ට පුබ්බා පග්ගරන්ති එවං අස කාචි අස්සාදමත්තා හෝති. මොකද වෙන්නේ අර රත් කරද්දි එහෙම නැත්නම් කසද්දි ඒකේ කුඩා ජීවීන් හිටියනම් උන් ඇතුළට යනවා. ඒ වගේම අර තිබුණු සැරව එළියට ගලන්න ගන්නවා. පොඩි පහසුවක් తాවකාලිකව ඇති වෙනවා. හැබැයි ලෙඩේ හොඳ වුණාද? ලෙඩේ හොඳ වුණා නෙවෙයි. ඊට පස්සේ මේ ගාථාවේ තේරුමයි කියලා තියෙන්නේ ආරෝග්‍ය පරමාලාභා. එතකොට යම් කිසි ධනලාභයක් හෝ යසලාභයක් පුත්‍රලාභයක් කියන මේ දේවල් තියෙනවද? ඒ ලාභ අතරින් නිරෝගීකම පරමයි උත්තමයි. ඒ ලාභ අතරින් උත්තරීතර ලාභයක්. ඒකයි කියන්නේ නත්ති තතෝ උත්තරීතරෝ ලාභෝ. ඊට වඩා උසස් ලාභයක් නැහැ. ඒ නිසා තමයි ආරෝග්‍ය පරමා ලාභා. සියලු ලාභයෝ ආරෝග්‍ය පරමා. නිරෝගී බව පරම කොට ඇත්තාහුය. එහෙමයි අර්ථය. පැහැදිලිනේ. ඊට පස්සේ විස්තර කරනවා යම් කිසි ධ්‍යාන සැපයක් මාර්ග සැපයක් ඵල සැපයක් තියෙනවද? නිර්වාණ සැපය තමයි ඒ වායේ පරම ඒ අතරින් උත්තරීතර සැපය. ඒකයි කිව්වේ නිබ්බාණං පරමං සුඛං. අට්ඨංගිකෝ මග්ගාණං. එතකොට මේ කිව්වේ මොකක්ද? මාර්ගයන් තියෙනවනි. ඒ මාර්ගයන් අතරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි ඛේමතර මාර්ගය. එහෙම නැත්නම් පූර්ව භාග මාර්ගයන් තියෙනවා, විවිධ ප්‍රතිපදාවන් තියෙනවා, විවිධ තත්වයන්ටපත් වෙන්න. ඒ ප්‍රතිපදාවන් අතරින් ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි උත්තරීතර මාර්ගය වෙන්නේ කියන එකයි. ඛේමං අමතගාමිනං. එතකොට මේ කේමං කියලා කිව්වෙත් අමතං කියලා කිව්වෙත් නිවනටම කියන නමක්. එතකොට ඒ සියලුම මාර්ග අතරින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි උත්තරීතර මාර්ගය කියන එක තමයි කෙටිම තේරුම මේ ගාථාවේ. හරි නේද? ඊළඟ කොටස අපි තාම කීවේ නැහැ. ඒ ටික අපි ඊළඟ දවසේ බලමු නේද? වෙලාව මදි. තව ටිකයි තියෙන්නේ නම් කමක් නැහැ. අපි ඒ ටික ඊළඟ දවසේම බලමු. තව මොනවා හෝ ගැටලු තියෙනම් ඉක්මනට අහමු බලන්න. ටීකාව තමන්ට තනියෙන් ඒ ටික බලා ගන්න පුළුවන් අවශ්‍ය කරුණුනේ. ගැට්ටු මොන හරි තිබුණොත් මේ පවර චිත්තායස් මගිනුයි ගුණාලංකාරාස් මගිනුයි යහගන්න නේද? ගැටලු නැතු ඇති. නිතන් ටිකක් වෙලා ගියානේ නේද? ඒකද ගැටලුව? පොඩ පැහැදිලි මන්දි. ඔව් දැන් ඒ තැනක සාමාන්‍යයෙන් දිබ්බ චක්කු දිබ්බ සෝත දෙකම යොදා ගන්නවා. පැහැදිලි. ඔය එකවර කියන්නේ දැන් බොහොම වේගෙන් ඉතින් භාග්‍ය තුන හතරට මාරු වෙන්න පුළුවන් නේ. පැහැදිලි නේ. එතකොට මේ අභිඥාවන් දෙකම යොදා ගන්නවා. එතකොට අපි එකවර යමක් දැකලා එකවර අහනවා වගේම ඉතින් භාග්‍ය තුන හතරට ඒ කාර්මණු කරන්න පුළුවන්. පැහැදිලි නේ. ඒ අභිඥාවන්ට වේගයෙන් සමවදින්න පුළුවන්. ඔව් හැමෝටම එහෙම බෑ. එතකොට අහන වෙලාවේදී සමහර විට ඒ වෙලාවෙම දකින්න බෑ. ඒක ප්‍රගුණ භාවයේ අනුව තමයි. එතකොට ඒ විදිහට හොඳට වශී කරපු කෙනෙකුට යම් වේගයකින් පුළුවන්. නමුත් භාග්‍යතුන් වහන්සේට වගේ ඒ වගේ වේගයකින් කරන්න බෑ. දැන් මෙතන තිබුණානේ දිවසින් දකිමින් දිව කණින් ඇහුවයි කියලා නේද? ඔය ඥාන දෙකම එකවර වැඩ කරනව නෙවෙයි. අර යමක පාටිහාරීය ඥානෙදී වගේ යමක පාටිහාරීයේදී අර වේගයෙන් භාග්‍යතුන් වහන්සේ සමවදිනවනේ. දැන් කොහොමද තේජෝ සමාපත්තියට සංවේදීලා තමයි ශරීරයෙන් ගින්දර පිට වෙන්න අදිෂ්ඨාන කරන්නේ. එතකොට ආපෝ කසිනේට සංවේදීලා තමයි වතුර පිට වෙන්න අදිෂ්ඨාන කරන්නේ. එතකොට මේ දේවල් තව කෙනෙකුට විෂය නොවන මට්ටමට වේගයෙන් සිද්ධ වෙන නිසා අපට පේන්නේ සාමාන්‍ය කෙනෙකුට පේන්නේ එකවර ගින්දර සහ වතුර පිට වෙනවා වගේ. පැහැදිලිනේ. නමුත් වේගයෙන් මේ සමාපත්තිය වලට සමවදිනවා සාමාන්‍ය කෙනෙකුට කිසිසේත්ම වැටහෙන්නේ නැහැ මේ දෙකේ වෙනසක් තියෙන බව. පැහැදිලිනේ. දැන් සාමාන්‍ය අභිඥාලාභීන්ටත් පුළුවන් එක වෙලාවක අපි හිතමු මේ ඇහිනොයි S2 කින් කියලා එක හැකින් ගින්දර පිට කරනවා ඒක නවත්තලා අනිත් ඇහෙන් වතුර පිට කරනවා ඒ වගේ සමහර විට නේද? ඒත් ඒ වගේ අර වෙනස පේනවා. දැන් මුගලන් මහරහතන් වහන්සේලාගේ උනත් ඒ තිබුණු හැකියාව සාමාන්‍ය කෙනෙකුට සමහර විට අහු නොවෙන්න ඉඩ තියෙනවා. නමුත් දැන් ඒ උතුමන් වහන්සේලාටත් පුළුවන්කම තිබුණානේ මේ විදිහට වේගෙන් සමවදින්න. නමුත් භාග්‍යතුන් වහන්සේට වගේ යමක ප්‍රතිහාරයක් පාන්න බෑ. ඒ නිසානේ අසාධාරණ ඥාන අතර දක්වලා තියෙන්නේ යමක පාටිහාරියේ ඥාන නේද? කරුණු දෙකක් එකවර සිද්ධ වෙනවා වගේ අනිත් අයට පේනවා. අනිත් අයට විශේෂ නොවන තරම් වේගයෙන් සමාපatti වලට සමවදිනවා. විශේෂ නොවන කියන්නේ ඉතින් හිතා ගන්නවත් බෑ. හරි. ඒ වගේනත් අපි පසුව කතා කරමු මේ තිසැත්තේ ඥාන වගේ ඒවා ටිකක් පසුව නේද වැදගත්. ඔව් 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 ඉමුනා නේ. මුලම තිබුණේ නේද? ඔව් මේ තියෙන ඔව් මේ කතාව අපි කිව්ව නේද? ඒතොර මෙතන කියන්නේ සත්තා ආලෝකං වඩ්ඩෙත්වා දිබ්බ චක්ුණා මාගණ්ඩියන් තත්ත ආගතං අද්දස විඤ්ඤං ජනානං භාසමානානං දිබ්බ සෝතේන සද්දම්පි අස්සෝසි. දැන් ඒ කතාව අපි කිව්වනේ. ඔව් දැන් නමුත් ඒ වෙලාවෙදිම දැන් මේකේ එහෙම පසුව කියන කතාවක් ගන්නත් බෑ. දැන් භාග්‍යතුන් වහන්සේට ඒ අතරෙම දෙකම අරමුණු කරන්න පුළුවන් වේගෙන් සමාපatti වලට මාරුවේ මාරුවට සමවදීමේ. පැහැදිලි නේද? දැන් සාමාන්‍ය කෙනෙකුට නම් බොහෝ විට දෙකෙන් එකයි පුළුවන්. සාමාන්‍ය අභිඥාලාභියෙකුට. ඒක බොහොම වශී කරපු දැන් බුදුරජාණන් වහන්සේලාට මුගලන් මහරහතන් වහන්සේලාටමත් වේගෙන් මේවට සමවදින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ වෙනසක් නොදැනෙන මට්ටමට වේගෙන් මේ දෙකම සිද්ධ කරන්න පුළුවන්. ඒ ගොඩක් තැන්වල කියවෙනවා දිවසින් මේ දේ දැක්කා දිව කණින් ඇහුවා කියලා. මේ දෙකම ගැන කියවෙන සූත්‍ර දේශනා තියෙනවා. දිබ්බේන චක්ුණා අද්දස දිබ්බ සෝතේන අස්සෝසි කියලා ඒ විදිහට යෙදෙන තැන් තියෙනවා. එතකොට මේ දෙකෙන් මේ සම්පූර්ණ සිදුවීම භාග්‍යතුන් වහන්සේ දැකලා තියෙනවා, සම්පූර්ණ සිදුවීම අහලා තියෙනවා. ඈ ඔව් ඉතින් ඒ ඔක්කොම එකට සමහර සිද්ධ වෙනවා නේ. හරි නේද එහෙමනම්. එහෙමනම් අදට අපි නවත්තමු නේද.